අද 2025 ජනවාරි මාසයේ 19 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නට සඳහා වන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකටයි අප සියලු දෙනාම සූදානම් වී සිටින්නේ. ඒ සඳහා නිසරණ වනයෙන් සහභාගී වන නම කියන අවසරයි පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමින් වහන්සේලා මෑණිවරුන් පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවණීයව පිළිගන්නවා. සුපුරුදු ලෙස අපේ වැඩසටහනේ මූලික අංගයේ වශයෙන් තිබෙන්නේ ධර්ම ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව අප වෙත ලැබී ඇති සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලිකාංගය වන ධර්ම දේශනාවට සහභාගී වීමට අපි සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සචේ භායත දුක්ඛස්ස සචේ වෝ දුක්ඛමප්පියං මා කත්ත පාපකං කම්මං ආවිවා යදිවා රහෝ. සචේ ච පාපකං කම්මං කරිස්සත කරෝත්තවා නවෝ දුක්ඛා බමුත්‍යත්ති උපෙච්චපි පලායතන්ති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසෙත් අපිට යම් ඉඩක් ලැබිලා තියෙනවා. මේ ඉරිදා දවසේ උදේ යම් කිසි පැහැදිලි කිරීමක්, ධර්ම දේශනාවක් අපි ඉදිරියෙන් තියාගන්න. ඒ සඳහා මේ විදිහේ අදහසක් මම මේ පිරිසට ඉදිරිපත් කරන්නම්. අපි ඒ අදහසත් එක්ක බලමු මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන සිදුවීම කොහොමද අපේ ජීවිතවලට මේ පුහුණුවට ලං කරගන්න පුළුවන් කියලා. දැන් අපි හිතුවොත්, කල්පනා කරොත්, දැන් කාලයක් තිස්සේ බොහෝ කල්ප ගණනක් පුරාවට මේ යන ගමනක් ක්‍රියාවලියක් බව අපි අහලා තියෙනවා. මේ සංසාර ගමන කියන මේ ක්‍රියාවලිය මේ විදිහට කල්ප ගණනක් පුරාවට ඇරඹුමක් පේන්නේ නැති තරම් දුරක් පුරාවට යන ගමනක් කියලා අහලා තියෙනවා. සාමාන්‍යයෙන් ඕකේ ඇරඹුම අහන්න උත්සාහ ගන්නවා සමහර කෙනෙක්, කොහොමද මේ සංසාර ගමනක් පටන් ගත්තේ කියලා. එතකොට එහෙම ඒ අහන ප්‍රශ්නය යම් කිසි විදියක ඒක අදාළ නැති, ඒක පිළිතුරු බලාපොරොත්තු නොවිය යුතු ප්‍රශ්නයක් විදියට තමයි පෙන්නුම් කරන්නේ. හරියට නිකන් අපි ඇහුවොත් මේ අභ්‍යවකාශයේ යම් කිසි ග්‍රහ වස්තුවක් තියෙන බව හැබෑව. එතකොට කෙනෙක් ඒ ග්‍රහ වස්තුව පෙන්නලා මේක කවදද පටන් ගත්තේ, මේක කවදද ආරම්භ වුණේ කියලා අහන්න පුළුවන්. නමුත් ඔය අභ්‍යවකාශය දිහා පෙන්නලා කවුරුත් අහන්නේ නැහැ මේක කවදා පටන් ගත්ත දෙයක්ද, මේක කවදද ආරම්භ වුණේ කියලා. අපි හැම වෙලේම අපිට අදහසක් තියෙනවා මේ ඉඩ කඩනම් හැමදාම මෙතන තියෙන්නේ නැති කියලා. ඉතින් එන්නේ වගේ ක්‍රියාවලියක් තමයි මේකත්. මේ සත්වයේගේ ආරම්භය කොතනද, කොයි කාලෙද මේක ආරම්භ වුණේ කියලා අහන ප්‍රශ්නය අදාළ නැති ප්‍රශ්නයක්. හරියට නිකන් අර මේ අභ්‍යවකාශයේ දිහාවට ඇඟිල්ල දික් කරලා කවදද මේ ඉඩකඩ මේ අභ්‍යවකාශය ආරම්භ වුණේ කියලා අහනා වගේ. ඉතින් කෙසේ නමුත් මෙන්න මේ විදියට බොහෝ කාලයක් පුරාවට ඇරඹුමක් නොපෙනෙන තරම් දුරක් පුරාවට පවතින ගමනක් ක්‍රියාවලියක් තමයි මේ සත්‍යයන්ගේ පැවැත්ම. එතකොට ඒ විදිහේ පැවැත්මක් ගැන කතා කරනකොට අන්න බොහෝ වෙලාවට අපි කල් ගෙවලා තියෙන්නේ විවිධ අඳුරු තැන්වල වෙන්න පුළුවන්. දැන් සත්ත්ව ලෝකේ වගේ අන්න ඒ වගේ තැන්වල බොහෝ කාලයක් ගෙවලා තියෙනවා. ඊට පස්සේ ওই විවිධ අපායවල වල තිරිසන් අපායත් අපායක් විදිහට තමයි හඳුන්වන්නේ. නමුත් ඊටත් වැඩිය වෙහෙස පීඩාකාරී තැන්වල අපි බොහෝ කාලයක් ගෙවලා තියෙනවා. එතකොට මේ කල් ගෙවීම මේ විදියට බොහෝ කාලයක් මේ නරක තැන්වල මේ තිරිසන් සත්තු විදිහට මේ විදිහට කල් ගෙවීම තුළ අන්න අපි ළඟ තියෙන නැඹුරුත් අන්න මේ සාංසාරික නැඹුරු කියන ඒවත් බොහොම ප්‍රබල විදිහට පැවැත්ම සනාථ කරන දේවල් තමයි. දැන් අපි ගත්තොත් තිරිසන් ලෝකේ ගත්තොත් ඒ තනිකරම තියෙන්නේ තිරිසන් සත්තු අතර තියෙන්නේ පැවැත්ම සනාථ කිරීමක් තමයි. Survival of the fittest. මේ විදිහට මේ බලවන්තයා ශක්තිවන්තයා දිනනවා ජයග්‍රහණය කරනවා. ඒක තමයි ඒ සත්තුන්ගේ ක්‍රියාවලිය. හරිද? ඕනම බලන්න පුළුවන් යම් කිසි කෙනෙක් අර පැවැත්ම සනාථ කරගන්නේ නැද්ද යාන් ටික ටික නැති වෙලා ගිහිල්ලා විනාශ වෙලා යනවා. වැඩි වැඩියෙන් පැවැත්ම සනාථ කරන කට්ටිය වැඩි වැඩියෙන් ඒකට දක්ෂ වෙන කට්ටිය අන වැඩි වැඩියෙන් ගහණය ආභෝ කරගෙන කල් ගෙවන අපිට දකින්න පුළුවන්. එතකොට ඔන්න ඒ තිරිසන් සත්තු වගේ දිහා බැලුවාම පේනවා කොහොමද මේ සර්වයිවල් කියන එක මේ පැවැත්ම කියන එක ඒගොල්ලෝ නැවත නැවත සනාථ කරගන්නේ ඒ සඳහා කළ යුතු ඕන දෙයක් කරනවා. වෙන සතෙක්ව ඝාතනය කරනවා කියන එක ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෙමෙයි. ඒ අවශ්‍යතාවය සඳහා ඒ දේ සිද්ධ කරනවා. එතකොට ඒ විදිහේ ක්‍රියාවලියකින් තමයි ඒගොල්ලෝ තමන්ගේ පැවැත්ම සනාථ කරන්නේ. දැන් සාමාන්‍ය අපි ගත්තොත් ඔය කරණීය මෙත්ත සූත්‍රයේ තියෙනවා එතන අර සසතාවර කියලා වචන දෙකක්. දැන් අපි බැලුවාම අපිට සාමාන්‍ය දැන් ඔය ගෙම්බෙක්ව අල්ලගෙන ඉන්නවා නම් ගැරන්ඩියෙක් මේක දිහා බැලුවාම මේ එක්කෙනෙක් තස එක්කෙනෙක් තාවර එක්කෙනෙක් තැතිගත් අනිත් එක්කෙනා තහවුරු. ගැරන්ඩියාගේ තියෙන තහවුරු ස්වභාවයක්. හැබැයි අර ගෙම්බාගේ තියෙන තැතිගත් ස්වභාවයක්. එතකොට මේක දිහා බැලුවාම අපි සාමාන්‍යයෙන් මේ ගෙම්බා දිහාවට තමයි අපේ අනුකම්පාව යොමු වෙන්නේ. අපි කියනවා මේ මෙයා පව් ගැරන්ඩියට ගහලා එව්ව බේර ගන්න ඕනේ කියන වගේ අදහසක් තමයි අපිට එකපාරට මතුවලා එන්නේ. නමුත් මේ මෙත්ත සූත්‍රය එහෙම නැත්නම් මේ කරණීය මෙත්ත සූත්‍රේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ මොකද්ද? මේ තසතාවර තසාවා තාවරාවා අනවශේෂා. මේ තසතාවර කියන දෙදෙනාටම අනිරවශේෂ වශයෙන් ඒ දෙදෙනාටම වෙනසක් නැතුව මේ මෛත්‍රියක් වඩන්න කියලා. මොකද හේතුව අර ගැරන්ඩියා වුණත් ඉන්නේ තමුන්ගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක. එතකොට ඒ සතාට අර ආහාර වේල මිස් වුණොත් ඊළඟ පාර සමහර විට ආහාරයක් නොලැබෙන්න ඉඩ තියෙනවා නේද? ඉතින් මේ වගේ ක්‍රියාවලියක් තියෙනවා. ඊට පස්සේ තහවුරු වෙලා ඉන්න ගැරන්ඩියා තැතිගත් ස්වභාවයකට එන්නත් වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඊට වැඩිය විසකුරු සර්පෙක් සර්පයන් ආහාරයට ගන්න වගේ එකෙක් ආවොත් අර ගැරන්ඩියාම ක්ෂණිකව අන්න මොකද වෙන්නේ තැතිගත්ත බවට පත් වෙනවා. අර තහවුරු වෙලා ඉන්න ගැරන්ඩියා. සමහර වෙලාවට ඔය කිං කෝබ්‍රා කියලා වගේ ඉන්න ඒ නාගයා සර්පයම තමයි ආහාරය යාගේ. සර්පයන්ට තමයි කැමති. එතකොට අර ගෙම්බෙක් අල්ලගෙන ඉන්න ගැරන්ඩියාව අරු ඇවිල්ලා පිටිපස්සෙන් ගිලින්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ තස තහවුරු තසාවා තාවරාවා තැතිගත්ත තහවුරු කියන මෙන්න මේ දෙපක්ෂයම ඉන්නේ තම තමුන්ගේ සර්වයිවල් එහෙම නැත්නම් පැවැත්ම පිළිබඳ ක්‍රියාවලියක. ඒතර මේ තිරිසන් ලෝකේ වගේ බැලුවාම ඕක දකින්න පුළුවන්. දැන් පහුගිය දවසක දකින්න ලැබුණා මේ කොහෙක් කියලා අපි හඳුන්වන්නේ ඒ කොහොම ජාති එක එක උන් ඉන්නවනේ වෙන රටවල. මේ යම්කිසි කුරුල්ලෙක්ගේ කූඩුවක කොහෙක් බිත්තරයක් දාලා ගිහිල්ලා තව බිත්තර හතරක් විතර තියෙනවා පස්වෙනියට අරුගේ බිත්තරයක් දාලා ගිහිල්ලා. ඉතින් අර මුල්ලායිතිකාරී එයා දන්නේ නැහැ මේ කාගේ බිත්තරද කියලා. එයා ඉතින් රකින්න ඔක්කොම රකින්නකොට මොකද වෙන්නේ? අන්න මුලින්ම එළියට එන්නේ මේ කොහා පැටියා තමයි. හරිද? දැන් එයා එළියට ඇවිල්ලා එයාට නිකන් ආහාර ඉල්ලලා කෑ ගහන්න අර කට ඇරලා ආහාර ඉල්ලන්න අනිත් පැත්තෙන් කන ටික අනිත් පැත්තෙන් බෙට්ටප් දාන්න ওই දෙකට විතරයි හැකියාව තියෙන්නේ. ඔච්චරයි එයාගේ හැකියාව. හැබැයි මොකද කරන්නේ? මූ අර එළියට ඇවිල්ලා අන්න පිටට තියලා හෙමීට හෙමීට මේ ඇස්සරලවත් ඇස් පේන්නේවත් මුකුත් නැහැ. හැබැයි අර කූඩුවේ තියෙන බිත්තර එකින් එක එකින් එක කොහොමාරි කූඩුවෙන් පිටට තල්ලු කරනවා. ඒ අතර එක පැටියෙක් ඉපදෙනවා. ඒ පැටියවත් කොහොමාරි අන්තිමට පිටට තල්ලු කරනවා. මේ අත් දෙකක් දෙපැත්තට කරගෙන අර පිටෙන් බර අරගෙන මේ ටික 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 අර බොහොම දුර්වල සතා අර විදිහ වැඩක් කරනවා. අන්තිමට කොහොමාරි බිත්තර රුවි පැටයි පැටවුණුයි ඉඳපු යෝන් ඔක්කොම ටික කූඩුවෙන් එළියට තල්ලු කරලා මු විතරක් ඒකේ රජ කරනවා. අර ආහාර ටිකෙන් ඔක්කොම පෝෂණය වෙනවා. එතකොට ඒ වගේ ක්‍රියාවලියක් හරියට නිකන් හිතලා කල්පනා කරලා සැලසුම් කරලා මේ ඝාතනය කරා වගේ කියලා බැලූ බැල්මට පේන්නේ. නමුත් ඒ පැවැත්ම තමයි ඔය. ඒ සතාට ආයේ කියලා දෙන්න දෙයක් නැහැ. එයා තුල ක්‍රියාත්මක වෙන්නේ ඒක තමයි. නැත්තම් අර අර විදිහේ තත්ත්වයක ඉන්න කෙනෙක් කොහොමද බිත්තරයි පැටවුණුයි අනිත් ඒවුන් ටික එළියට තල්ලු කරන්නේ? නමුත් කරනවා කොහොම හරි. එතකොට එන්නේ වගේ යථාර්ථයක තමයි මේ සංසාර ගමන තියෙන්නේ. හරිද? ඒ දේවල් තමයි අපි තුල ලියවිලා, අපි තුල තහවුරු වෙලා, අපි තුල පරිපත විදියට හැදිලා තියෙන්නේ. ඔන්න ඔය දේවල් තමයි. එතකොට මේ පැවැත්ම පිළිබඳ අපිට කියලා දෙන්න දෙයක් නැහැ. පැවැත්ම පිළිබඳ කියලා දෙන්න දෙයක් නැහැ. හරි? වර්ගය අභව කිරීම පිළිබඳ කියලා දෙන්න දෙයක් නැහැ. ලිංගිකත්වය පිළිබඳ කියලා දෙන්න දෙයක් නැහැ. ඕවා ස්වභාවයෙන්ම ඇඟේ තියෙන දේවල් තමයි. ඔය අධ්‍යාපනය දෙන්න ඕනේ නැහැනේ වර්ගය බෝ කරන්න. ලිංගික අධ්‍යාපනය. ලිංගික අධ්‍යාපනය දෙන්නේ වර්ගය බෝ කරන්න නැතුව කොහොමද වැඩේ කරගන්නේ කියලා කියන්න තමයි ඒක දෙන්නේ. හරිද? එතකොට ඔන්න ඔය විදිහට මේ පැවැත්ම කියන එක කොච්චරනම් සනාත වෙලා තහවුරු වෙලා තියෙනවද අපි තුල කියන එක පළවෙනියට තේරුම් ගත යුතුයි. එතකොට එන්නේ විදිහේ සංකීර්ණ බොහෝ කල්ප ගණනක් පුරාවට තහවුරු වෙච්ච බොහෝ කල්ප ගණනක් පුරාවට ගම්මිතාවයක් මොමෙන්ටම් එකක් හදාගත්ත දෙයක් තමයි මේ වෙනස් කරන්න යන්නේ. එතකොට මේ දහම කියන්නේ පැවැත්මට විරුද්ධව යන ගමනක්. මේ දහම කියන්නේ මේ මේ ඇත්තා ඇති වූ සත්වයේගේ ඇත්තා වූ මේ ඉන්න සත්වයේගේ විනාශයක් පැනවීමක් කියලා බුදුරජාණන් වහන්සේට පැහැදිලි චෝදනාවක් තිබුණා. මෙච්චර කාලයක් මේ හොඳට යන ගමන මේ 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 ක්‍රියාවලිය අහවර කරනවා. මේ පැවැත්ම විනාශ කරනවා. ඒක පිළිබඳ දැඩි චෝදනාවක් තියෙනවා. මේ ඇති සත්වයෙක් විනාශ කරනවා. විනාශයක් විභවයක් මේ විදිහේ පනවනවා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට යම්කිසි ආකාරයක මේ තහවුරු වෙච්ච කල්ප ගණනක් පුරාවට ස්ථාවර වෙච්ච දෙයක් එක්ක තමයි අපි මේ ප්‍රතිපදාවකදී හටන් කරන්නේ. ඒක ඒ වටිනාකම තම තමුන් තියා ගැනීම වැදගත්. මොකද ගොඩාක් වෙලාවට අපි මේ පුහුණුව ප්‍රතිපදාව කරන්න ගියාම මේ තම තමුන්ට ශාප කරන්න පටන් ගන්නවා. මම මේකේ අසාර්ථකයි, මට මේක කරගන්න බෑ කියලා තමුන්ට ශාප කිරීමක් තමයි ටිකෙන් ටික හදාගන්නේ. නමුත් තේරුම් ගත යුත්තේ තමයි මේක කොච්චර කාලයක් මේ විදිහට පවතින දෙයක්ද, කොච්චර කාලයක් නම් මේ දේවල් වලට අපි නැඹුරු වෙලා තියෙනවද. එහෙව් කාලයක් පුරාවට පවතිනවා නම්, එහෙව් නැඹුරුවක් තියෙනවා නම් තම තමුන් ගැන ටිකක් අනුකම්පාවකින් හෙමිහිට යා යුතු ගමනක් කියලා අපිට මතක් කරන්න පුළුවන්. ඒ වටිනාකම මේ පුහුණුවට දෙන්න පුළුවන්. ඉතින් කෙසේ නමුත් මෙන්න මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන දේත් මේ සාමාන්‍ය සාංසාරික නැඹුරුව තමයි. සාංසාරික නැඹුරුව. ඒකේ තියෙන්නේ මේ අපිට කියලා දිය යුතු දෙයක් නෙමෙයි. ස්වභාවයෙන්ම එන දේවල් තමයි. ස්වභාවයෙන්ම අපිට තියෙන නැඹුරුව තමයි. ඒතර මෙතන අදහස් වෙන්නේ මේ සතුන්ට හිංසා කිරීමක්, සතුන් ඝාතනය කිරීමක් හා සම්බන්ධ යම් දෙයක්. ඒතර ඒක මේ කරන පිරිසට මේ යම් යෞවන වයසේ ඉන්න වගේ දරුවෝ ටිකක් තමයි මේකේ ඒ දෙන්නේ. ඒගොල්ලන්ටත් හරීම ස්වභාවිකයි මේ දේ. ඒගොල්ලන්ටත් හරීම විනෝද ජනකයි මේ දේ. හරිද? නමුත් බුදුරජාණන් වහන්සේ මේ දේ දැකලා එතෙන්දී යම් මැදිහත්වීමක් සිද්ධ කරනවා. අන්න ඒ සිදුවීම තමයි මෙතන සඳහන් වෙන්නේ. එතකොට තියෙන්නේ මොකද්ද? මේ සැවැත් නුවරට යන පාරේ අතරමඟ මේ යෝවුන් වයසේ ඉන්න කුමාරක සූත්‍රය කියලා තමයි මේකේ තියෙන්නේ. කුමාරක කියන්නේ නිකන් වැඩියම වයසට ගියපු නැති යෝවුන් වයසට වගේ අදාළ වෙන විදිහට අර කොළු ගැටයෝ ඉන්නේ අන්න ඒ වගේ කට්ටියට කියන නමක්. එතකොට ආනන්ද හාමුදුරුවන්ට සමහර වෙලාවට කුමාරකයා කියලා බැනලා තියෙනවා මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ. මේ කොළු ගැටයා මේ අනවශ්‍ය දේවල් කරනවා, නොගැලපෙන දේවල් කරනවා කියලා එහෙම බැනලා තියෙනවා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ කියනවා මගේ මේ කෙසුත් ඉදිලා ඒ වුණාට මේ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ මට කුමාරකයා කියලා කියන්න ඕනේ කියලා හිතනවා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට කුමාරක කියන්නේ නිකන් අර යවුන් වියේ නොමේරු තරුණ වයසේ ඉන්න කෙනෙක්, පරිණත නොවු කෙනෙක් වගේ අදහසක් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ කුමාරක සූත්‍රය කියලා තමයි මේකේ තියෙන්නෙත්. ඔය උදාන පාළියේ තියෙන සූත්‍රයක් සෝනවග්ගේ. එතකොට එතන සිද්ධයි වීම විදිහට සඳහන් වෙන්නේ මේ සැවැත් නුවරට යන පාරේ අතරමැද මේ කුමාරකයෝ පිරිසක්. ඒ කියන්නේ යවුන් වයසේ ඉන්න තරුණ කොළු ගැටව ටිකක් එකතු වෙලා මාළු අල්ලනවා. මාළු අල්ලනවා. ඉතින් මාළු අල්ලන එක තමයි මේගොල්ලන්ගේ වැඩේ. ඉතින් ඔය විදිහට විනෝද වෙනවනේ. දැන් අද කාලෙත් සමහර වෙලාවට නිකන් ආරාධනා ඉදිරිපත් වෙනවා. එන්න මේ විදිහට එන්න අපිත් එක්ක මේ ඇඩ්වෙන්චර් එකක් ගියලා මේ මාළුවෙක් කලලා කාලා බැදගෙන එහෙම විනෝද වෙමු කියලා. නැත්නම් සතෙක් දඩයම් කළා, ඒ සතාව පුළුස්සගෙන මොනවා හරි මත්පැනක් එක්ක කාලා විනෝද වෙමු කියලා. ඉතින් ඔය YouTube channels තියෙනවා සෑහෙන ඔය වගේ ඒවා. මේගොල්ලෝ ආරාධනා කරනවා මේ විදිහේ අපිත් එක්ක මේ විදිහේ විනෝද වෙන්න එන්න. නැත්නම් ඕගොල්ලොත් පුළුවන් විදිහට මෙහෙම දේවල් කරගෙන විනෝද වෙන්න කියලා. ඉතින් ඒ වගේ දේවල්, ඒ වගේ නැඹුරු ස්වභාවිකවම අපි ළඟ තියෙන දේවල්. ඒකට ඒවට තමයි අපේ ආකර්ෂණේ තියෙන්නේ. ඒවා නොකරනවා කියන එකට වැඩිය ඒවා කිරීමට තියෙන බරපතල ආකර්ෂණයක්, නැඹුරුවක් තියෙනවා. හරිද? එතකොට දැන් මේ පිරිසත් ඒ වගේ කට්ටියක් තමයි. මේ මාළු අල්ලලා මේ විනෝද වෙමින් ආහාරයට ගනිමින් ඉන්න පිරිසක්. දැන් පහුගිය දවසක එකක් දැක්කා මේ ඒක මාළු ඇල්ලීම අමුතුම ලෙවල් එකකට අරන් ගිහිල්ලා ඒ මනුස්සයා. එයා මොකද පොකුණක් වගේ ගාව ගිහිල්ලා බිලිපිති ටිකකුත් දාගෙන මේ තෙල් තාච්චියකුත් පත්තු කරගෙන කෑමත් කකා ඉන්නේ. කෑමත් කකා ඉන්නේ උදේ නිකන් අපි හිතමුකෝ ආහාර වේල පටන් අරන් එයා. විතර ගෙදරින් අරන් ආපු මොන මොනවාදෝ අපි හිතමු පාන් වගේ අනම් මනම් එළවලු වගේ මේවා තියෙනවා. ඒ අතරේ අර තෙල් තාච්චියක් උතුරනවා. ඒ අතරේ අර බිලිපිත්තකුත් වතුරට දාගෙන ඉන්නවා. එතකොට අර ආහාර ගනිමින් ඉන්නේ බිලිපිත්තට මොකෙක් හරි ආහු වුණොත් මාළුවෙක් තගාලව අරගන්නවා, බඩ පලනවා, බොකු ටික එළියට තෙල් දානවා, අර බැට එකක දාලා තෙල් තාච්චියට දානවා. අර මාළුවව තප්පර ගාන ඇතුළත. ඊට පස්සේ අලුතෙන් අමත් දාලා ආපහු වතුරට විසි කරලා අර තමුන්ගේ ආහාර වේල අර ගන්නවා. එතකොට අර බැදපු මාළු තමයි ඒකේ එකංගයක්. ඊට වැඩිය අලුතෙන් මාළු කන්න හම්බෙන්නේ නැහැ කාටවත්. අලුත් මාළු කන්න හම්බෙන්නේ නැහැ ඊට වැඩිය. ඒ මනුස්සයා ඒක තමයි යාගේ විනෝදාංශේ. ආහාර ගන්න ගමන් කොහමද මාළු අල්ලගෙන ඒ තෙල් තාච්චියට දමමින් ආහාරයට ගන්නේ කියලා මේ ඒ වගේ වැඩත් ඉතින් කරන කට්ටි ඉන්නවා. සමහරු එච්චරම නැති වුණත් අර ආහාරයක් සඳහා සතෙක් ඝාතනය කිරීම ඉතින් සාමාන්‍ය දෙයක් විදිහට සලකනවා. මේ ලෝකයේ යම් මතවාදයක් ඉදිරිපත් කරනවා සමහර කෙනෙක්. තමුන්ගේ ආහාරේ නම් තමුන් උපයාගෙන කන්න ඕනි කියලා. මස් කනවා නම් මරාගෙන කන එක තමයි හරිම ඒක කන ක්‍රමවේදය කියලා. මාළු කනවා නම් අල්ලගෙන කන එක තමයි කන ක්‍රමවේදය කියලා. අන්න ඒ විදිහේ මතවාදයක් ඉදිරිපත් කරන ඔය අද කාලේ නූතන මස් වැද්දෝ ඉන්නවා. ඒගොල්ලෝ කියන ඕගොල්ලෝ වෙන කෙනෙක් මරපු එකක් කනවා වෙනුවට තමුන්ගේ ආහාරය උපයගෙන කන්, තමුන්ගේ ආහාරය හදාගෙන කන්න, ඒක ඒ තරම් වටිනා හැඟීමක් වෙන නෑ කියන වගේ අදහසක් ඒ කට්ටිය ඉදිරිපත් කරනවා. නමුත් අන්න මස් මාළු කනවා වෙන්න පුළුවන්. හැබැයි මරාගෙන කෑමත් කඩේකින් අරගෙන කෑමත් අතර මහා විශාල පරතරයක් තියෙනවා. ඔය කියන තර්ක හරියන්නේ නැහැ කර්මයක් ගැන කතා කරද්දී. එතකොට ඒකේදී අන්න තමුන් උපක්‍රමශීලීව ඒ තමුන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය ආහාර ඒවන හදාගන්න පුළුවන්. හැබැයි අර ඝාතනයක් කරනවා කියන එකට යනවා වෙනුවට වෙනස් ක්‍රමවේද තියෙනවා. දැන් ඔය බිම්බිසාර රජතුමා ගැන එහෙම සඳහන් වෙනවා. බිම්බිසාර රජතුමා තමයි එතන ඒ රජකම් කරන එකත් ලේසි නෑනේ. රජකම් කරනවා කියන එකත් යම්කිසි පරුෂ ගතියක් තියෙන්න ඕනේ. ධාර්මිකවම රජකම් කරන්න අමාරුයි සමහර වෙලාවට. එතකොට ඒ සිදුවීමේදී සඳහන් වෙන්නේ මේ ධර්මයේ පීටි රජතුමා හැබැයි යම්කිසි කැරැල්ලක් මතු වුණාම මේ රජතුමා මේක ඇඟට ගන්නෙ නැහැ. ඒ වෙනුවට තමුන්ගේ සෙම්පතිය එකපත් කළා කියනවා. ඔයා මේ කැරැල්ල මේ निराකරණය කරන්න කියලා. අවශ්‍ය දේ කරන්න කියලා. එතකොට අර මිනිස්සයා ගිහිල්ලා රජාගේ හිත දිනා ගන්න මොකද කරන්නේ? අර මිනිස්සුන්ව ඝාතනය කළා, මරලා දාලා ඔක්කොම කළා, කැරැල්ල සංසිඳවනවා. හැබැයි මෙයා බේරිලා අරව අහුවෙලා. ඉතින් ඔන්න ඔය විදිහේ මොකද්ද ඔය යථාර්ථයක්? මේ දහම තුල නැත්තම් මේ කර්මය තුල තියෙනවා. ඉතින් ඒකින්ද ඔය මරාගෙන කනවා සහ මිලදීගෙන කනවා කියන එක අතර බරපතල වෙනසක් තියෙනවා. මේ ඔය තර්ක හරියන්නේ නැහැ කර්මයත් එක්ක. ඉතින් ඒක නිසා ආහාරයක් අවශ්‍ය දේ සරි කරගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ආහාර අවශ්‍යයිනේ මේ කයේ පැවැත්ම තියාගන්න ඕනේ. එහෙම නැතුව මේ 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 දහම පිළිබඳ පරීක්ෂණයක්වත් කරන්න අමාරුයි. සාමාන්‍ය ආහාර නැති වෙලා කයක් දුර්වල වෙන එක වෙන්නේ අවුරුදු ගාණක් ඇතුළත. හැබැයි ඊට පස්සේ හදන්නත් බැරි විදියට ලෙඩ රෝග මතුවලා එනවා. ඒක නිසා තම තමුන්ගේ ඒ කයේ පෝෂණය සහිතව තමයි ප්‍රතිපදාවක් හරි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් බොරු වැඩ. ඉතින් ටික දවසකින්ම මලා කියලා තමයි කියන්න වෙන්නේ. එහෙම බෑ. මේ දහමක් පුහුණුවක් කරනවා නම් ඒ සඳහා කයේ යම් කිසි නඩත්තුවක් ඒ අවශ්‍ය දේවල් සපයා දීමක් තියෙනවා. දැන් ටික දිහා බැලුවාමත් පේනවා මේ කය මොන වගේ ඒවා කාලා හැදිච්ච කයක්ද. ඔය තියෙනවනේ එක එක විදිහේ දත්. සාමාන්‍ය මාංශ භක්ෂකයන්ට තියෙන දත් තියෙනවා. ශාක භක්ෂකයන්ට තියෙන දත් තියෙනවා. ඔය දත් ටික බලන්න ඕනේ අපිට තියෙන්නේ මොන දත්ද කියලා. අන්න ඒකට අනුව තමයි මේ කය පැවැත්ම සනාථ වෙලා තියෙන්නේ. එතකොට අවශ්‍ය ආහාරයක්, ඒ අවශ්‍ය පෝෂණයක් තමුන්ට ළඟා කරගන්න පුළුවන්. ඒක කළ යුතු දෙයක්. හැබැයි අර අනවශ්‍ය දේවල් වලට නොයා ඒක සරි කරගන්න ක්‍රම තියෙනවා. භාග්‍යතුන් වහන්සේත් මස් මාළු ඒ ආහාරයට අරන් තියෙනවා. ඒකේ ගැටලුවක් නැහැ. ඒක භික්ෂුවකට එපා කියලාත් නැහැ. භික්ෂුවකට එපා කියලා තියෙන යම් යම් මාංශ කීපයක් තියෙනවා. ඒ අරෙන් අනිත් ඒවා මේ ප්‍රණීත භෝජන විදිහට තමයි හඳුන්වන්නේ. ප්‍රණීත භෝජන කියන්නේ මොකක්ද? අසනීප වුණාම එහෙම කකෑ යුතු දේවල් දුන්නොත් වැඩිය මොකද්ද පින් ලැබෙන දේවල් විදිහට තමයි ඒවා හඳුන්වන්නේ. දවසක් කෙනෙක් අහලා මගේ ඔබ වහන්සේ මස් මාළු වළඳනවාද කියලා. මං කිව්වා මම බුදුහාමුදුරුවෝ එපා කියපු ටික අරෙන් ඉතුරු ටික කනවා කියලා. මම බුදුහාමුදුරුවෝ එපා කියලා දෙන්නම නේද? මිනි මස් කන්න එපා, වලස් මස් කන්න එපා, කොටි මස් කන්න එපා කියලා ඔන්නවම කීපයක් විතරක්, සර්ප මස් කන්න එපා, බලු මස් කන්න එපා කියලා ඔය වගේ ටික පනවලා තියෙනවා. ඒ පැනවුම ඇති බුදුන්ටත් එයාගේ ලෝව රකින්න උමනාවක් මට නම් නැහැ. කෙසේ නමුත් මෙන්න මේ විදියට අපිට කයේ පැවැත්මක් සඳහා ඒ අවශ්‍ය ආහාර ඒ පෝෂණය ගන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි මෙන්න මේ විදියට මේ මරාගෙන කනවා කියන එක එච්චරම ගුණදායක ඇඟට හොඳ දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා මෙතෙන්දි මේ බුදුරජාණන් වහන්සේ මේ පිරිස දකිනවා. මේ කොල්ල කුරුට්ට ටික එකතු වෙලා මේ මාළු අල්ලගෙන කනවා. එතනම කණ කන්නේ නැතුව ඇති. අද අද කාලේ තරම් දියුණු කට්ටිය නොවෙන්න පුළුවන්නේ. කෙසේ නමුත් මාළු අල්ලනවා. එතකොට මේක දැක්කහම බුදුරජාණන් වහන්සේ මේකට මැදිහත් වෙනවා. සාමාන්‍යයෙන් මැදිහත් වෙයිද කියලා හිතන්නත් අමාරු ඉතින් නේද? ඒක පැත්තකින් තමුන් වහන්සේගේ පාඩුවේ යාවි කියලා නිහිතෙන්නේ. එහෙමම නෑ. සමහර වෙලාවට මේ හා කියන එක ඇදලා අරගෙන බණ කියලා තියෙනවා ඉතින්. එහෙම අවස්ථාවක් තියෙනවා. ඒතකොට මෙතනත් මේ බුදුරජාණන් වහන්සේ මේ පිරිසට මැදිහත් වෙලා යම් කිසි දෙයක් කියනවා. අහන්නේ මොකද්ද? මේ කට්ටියගෙන් අහනවා, දරුවනි, තොප දුකට බියද? තොපට දුක අප්‍රියද? ඕක තමයි අහන්නේ. ඔහොම ඇහුවාම ඒ කොල්ලෝ ටිකෙත් ඉතින් කියනවා, එහෙමයි ස්වාමීනි, අපි දුකට බියයි, දුක අපිට අප්‍රියයි කියලා. එන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, එහෙමනම් ඕක නොකළ යුත්තක්. අපිට දුකට බිය නම්, දුක අපිට අප්‍රිය නම්, ඕක නොකළ යුත්තක් කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එතන ගාථා දෙකකින් යම් කිසි උදානයක් ප්‍රකාශ කරනවා. ඒ උදානය තමයි අපි ඉදිරියෙන් තියාගත්තේ. මොකක්ද එතන කියන්නේ? සචේ භායත දුක්කස්ස සචේවෝ දුක්කමප්පියං මා කත්ත පාපකං කම්මං ආවිවා යදිවා රහෝ. සචේ භායත දුක්කස්ස, ඉදින් දුකට බය නම්, සචේවෝ දුක්කමප්පියං, ඉදින් දුක අප්‍රිය නම්, මා කත්ත පාපකං කම්මං ඊය ආවිවා යදිවා රහෝ. එළියේ හරි රහසේ හරි පව්කම් නොකරව්. අඟවල හරි එලිපිට හරි පව්කම් නොකරව් කියලා තමයි කියන්නේ. සචේච පාපකං කම්මං කරිස්සත කරෝතවා නවෝ දුක්ඛා පමුත්‍යත්ති උපෙච්චපි පලායතන්ති. සචේච පාපකං කම්මං, ඉඳින් පව්කම් කරනවා නම් හෝ කරවනවා නම් කරිස්සත කරෝතවා කියලා තමයි කියන්නේ. කරනවා සහ කරවනවා ඔය දෙක මෙතන ඇතුළත් කරලා තියෙනවා. කළත් කෙරවෙව්වත් ඔය දෙකේම එකම විදිය ආදීනවා තියෙනවා. එතකොට කියන්නේ මොකද්ද? සචේච පාපකං කම්මං කරිස්සත කරෝතවා. ඉතින් කෙනෙක් පව්කම් කරනවා නම් හෝ කරවනවා නම් නවෝ දුක්ඛා පමුත්‍යත්ති උපෙච්චපි පලායතන්ති. ඉතින් දුකෙන් නම් මිදීමක් නැහැ. පලාගියමුත් ඒ දුකෙන් බේරෙන්න හම් වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහ අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ මේ සරල අදහසක් තමයි ඉදිරිපත් කරන්නේ. හැබැයි අන්න අර පිරිසව ඉලක්ක කළා කියන බණේ තමයි මේ. ඒ පිරිසට කතා කළා, ඒකට මැදිහත් වෙලා කියන බණක් තමයි මේ. හරිද? එතකොට මේ දුකට අකමැති නම්, දුක අප්‍රිය නම්, එලිපිට හෝ රහසේ පවකම් කරන්න එපා. ඉතින් කරාද, එලිපිට හෝ රහසේ කරාද, අන්න එහෙනම් මොකද වෙන්නේ? පලා ගියත්, බේරලා යන්න උත්සාහ ගත්තත් ඒ දුකෙන් මිදීමක් නැහැ කියලා තමයි භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දී ප්‍රකාශ කරන්නේ. ඉතින් ඔන්න ඔය සරල සිදුවීම තියෙන්නේ. එතකොට අර අපි කලින් මතක් කරපු විදිහට මේ සාංසාරික නැඹුරුවක් වගේ මේ පව්කම් වලට තමයි අපේ හිත නැමෙන්නේ, අදින්නේ. මේක තමයි ස්වභාවය. ඒක ගැන ආයි සැක සංකාවක් තියාගන්න එපා. හරිද? පැවැත්ම කියන්නේ ඕක තමයි. ආහාරය ගැන මතක් කරාම, එහෙම නැත්නම් ලිංගිකත්වය ගැන මතක් කරාම, අර විදිහට බිය, යම්කිසි තමුන්ගේ ආරක්ෂාව ගැන මතක් කරාම, ඔය වගේ අවස්ථාවල ඉතින් ඔය පැවැත්ම තමයි. ඒවා අපිට කියලා දෙන්න ඕනේ නැහැ මොකක්වත් ආයි. හරිද? ආරක්ෂාව තමුන්ගේ ජීවිතයට තර්ජනයක්. ඒක ඇති වුණාම මොකද්ද කරන්න ඕනි කියලා කියන්න දෙයක් නැහැ ආයි. අමාර්ගෙන කිලෝමීටර් ගාන දුවල තමයි නතර වෙන්නේ. නිතන් අර ආපු තර්ජනය තල්ලා පොඩි කළා, විනාශ කළා දාලා තමයි නැවත සීකල්පනා වෙන්නේ. ඒ ආරක්ෂාව ඊට පස්සේ අර විදිහට ලිංගිකත්වය, ආහාර, නිින්ද, ඔය වගේ දේවල් වල අන්න බොහොම සනාත වෙච්ච පැවැත්මක් අපි තුළ ක්‍රියාත්මක වෙනවා. ඒතකොට ඒක ගැන සැක සංකාවක් ආයේ තියාගන්න දෙයක් නැහැ. ඒ දේවල් වලට තමයි අපිට නැඹුරුව තියෙන්නේ බව බොහොම සත්‍යයක්. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මොකද්ද? මේ දුක දුක ගැන පෙන්නලා, මේ දුක බය නම්, දුකට දුක අපිට අප්‍රිය නම්, මේ වැයන් අමාරුවෙන් නමුත් වැලකින්න වෙනවා කියන අදහස තමයි භාග්‍යතුන් වහන්සේ අපි ඉදිරියෙන් තියන්න උත්සාහ ගන්න. එතකොට කෙනෙක් හිතුවොත්, කල්පනා කරොත් මේ සංසාර ගමනත් තියාගෙන, මේ පැවැත්මත් තියාගෙන දුක කෑල්ල විතරක් අයින් කරන්න පුළුවන්ද? දුක විතරක් මේ විදිහට ඉවත් කරන්න පුළුවන්ද කියලා ඇහුවොත් එහෙම ක්‍රමවේදයක් නැහැ. තාවකාලිකව පොඩ්ඩක් දන් දීලා පින් කරලා දුක පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. නමුත් ඒක හරිම සුළු කාලයක් තමයි පවතින්නේ. තාවකාලිකයි. එතකොට නැවතත් ඇවිල්ලා අර පරණ පුරුදු ක්‍රියාවලියටම වැටෙනවා. හරිද? එතකොට මේ පැවැත්මම තමයි දුක විදියට ඉදිරිපත් වෙන්නේ. පැවැත්ම කියන්නේම දුක. සංසාරය කියන්නේම දුක. සංසාරේ දුක නැති කරලා ඉතුරු හොඳ ටික විතරක් තියාගන්නවා කියන ක්‍රමවේදයක් නැහැ. එහෙම තමයි ගොඩ දෙනෙක් කැමති. ඒගොල්ල කැමති මේ පැවැත්ම දිගට තියාගන්න, නිකන් මේ අපරාධේ මේ තියෙන එක නැති කර ගන්නවා කියන එක නිකන් අපරාධකාරී හැඟීමක් ඒගොල්ලන්ට තියෙනවා. ඒගොල්ල හිතනවා මේ පින්කම් කරලා ඒ දේවල් විතරක් උත්සාහ කරමින් ඉඳලා මේ දුක කෑල නැති කරලා මේ පැවැත්ම තියාගන්න පුළුවන්ද කියලා. නමුත් ඔය දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල ගියත් ඒක යම් අවධියකදී අහෝසි වෙලා, ඒ తත්වය පිරිහෙලා නැවතත් ඇවිල්ලා මේ ක්‍රියාවලියට වැටෙනවා. බොහෝ වෙලාවට සත්තු බහුලව වෙසෙන්නේ අපාය භූමියවල තමයි. හරිද? දැන් ප්‍රමාණාත්මකව ගත්තත් ඔය තිරිසන් අපාය වගේ කොච්චරනම් සත්තු ඉන්නවද? කූඹි රැලක කූඹි නම් කොච්චර ඉන්නවද? ඊට සැහැට නොපෙනෙන තරම් අඩු ප්‍රමාණෙන් කුඩා සත්තු කොච්චර ඉන්නවද? එතකොට සාමාන්‍ය පැවැත්ම කියන එක වැඩි වැඩියෙන් පවතින්නේ ඒ වගේ ස්ථානවල තමයි. හරිද? එතකොට එහෙම තියෙන ක්‍රියාවලියක හොඳ කෑල්ල විතරක් අරන් නවතිනවා කියන එක බොරු වැඩක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ක්‍රමවේදේ තමයි මේ දුක නැති කරනවා නම් මේ පැවැත්ම අහෝසි කිරීමක් කළ යුතුයි. ඒකත් ඉන්න සත්වයේගේ පැවැත්මක් අහෝසි වෙනවා කියන අදහස නෙමෙයි මෙතෙන්දී දහමට අනුකූල වන්නේ. අර චෝදනාව තිබුණු බව හැබෑව, මේ ඉන්න කෙනෙක් ඇති ඇත්තා වූ සත්වයෙක් තමයි මේ නැති කරන්න යන්නේ කියලා. නමුත් මේ දහමට අනුකූලව සඳහන් වෙන්නේ මොකද්ද? මේ ඇති සතෙක් නෑ මෙතන. ඒ විදිහේ පෙන්නුම් කිරීමක් තියෙන බව නම් හැබෑව. හරි, මේ කෙනෙක් ඉන්නවා පවතිනවා කියලා පෙන්නුම් කරාට මොකද? ඒ මුලාව හඳුනා ගැනීමක්, ඒ මුලාවෙන් මිදීමක් තමයි මේ දහම එහෙම නැතුව ඇත්තා වූ සත්වයේගේ විනාශයක් පනවන්නේ නෑ මේ දහම තුල කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. කෙසේ නමුත් මෙන්න මේ පැවැත්මට එරෙහි වෙන, පැවැත්මට විරුද්ධව යන ගමනක් තමයි මේ ප්‍රතිපදාව වෙන්නේ. එතකොට ඒක අපි භාවනාවක් විදිහට සරලව පෙන්නුම් කරොත්, සාමාන්‍ය ඔය සංසාර ගමනට අනුරූපව හිත තුලත් ගමනක් තියෙනවා. පැවැත්මට අනුරූපව හිත තුලත් පැවැත්මක් තියෙනවා. ඒක ඔහේ ඉබාගාතේ ගලාගෙන යාමක්, හිතවිල්ලෙන් හිතවිල්ලට පනිමින් ගමන් කිරීමක්, ඔන්න ඒ විදිහේ දෙයක් තමයි මේ හිත තුල ක්‍රියාවලිය. ඒක තමයි සංසාර ක්‍රියාවලිය කියලා කිව්වත් නරකම නෑ. හරිද? එතකොට මෙන්න මේ විදිහට ඉබාගාතේ යන හිතක් තමයි මේ නැවත නැවත මේ සංසාර ගමන පැවැත්ම සනාත කරන්නේ. හරිද? එතකොට අපි හිතුවොත්, කල්පනා කරොත්, අන්න එහෙනම් මේ භාවනාවක් ප්‍රතිපදාවක් කියන්නේ මොකක්ද? අන්න අර ඔහේ ඉබාගාතේ යන ගමනට එරෙහිවීමක් වගේ දෙයක්. ඒක නිකන් අර ජලය ගලාගෙන යනවා වගේ හිත තුළ ගලනයක් තියෙනවා. ඒ ගලනේ තියෙන්නේ පැවැත්ම දිහාවට, පහළට තමයි ඒක යන්නේ. නමුත් මේ භාවනාවක් කියන්නේ, ප්‍රතිපදාවක් කියන්නේ අන්න උඩුගම් බලා පීනනවා වගේ වැඩක් තමයි. අර පැවැත්මට එරෙහි වෙමින්, අර යන ක්‍රියාවලියට එරෙහි වෙමින් තමයි මේ පුහුණුව සිද්ධ කරන්නේ. එතකොට මේ පුහුණුවේදී ඔහේ හිතට ගලාගෙන යන්න දෙනව වෙනුවට නැවත නැවත මේ කායක වගේ දැනීමකට, සරල දැනීමකට මේ හිත පිහිටව ගන්නවා. ඒ විදිහේ පුහුණුවක් වරක් දෙවරක් කරලා නෙමෙයි, සිය දහස් වරක් නැවත නැවත සිද්ධ කරනවා. එතකොට අපි හිතමු මේ කයේ දැනීමකට හිත පිහිටව ගත්ත අවස්ථාවක් කියන්නේ නිකන් හුස්ම දැනෙන අවස්ථාවක්. එහෙම නැත්නම් පතුල දැනෙන අවස්ථාවක්. ඔන්න ඔයගේ වෙලාවක්. එතකොට මේ හුස්ම දැනෙන අවස්ථාව දිහා බැලුවොත් ඒක තුල තියෙන්නේ බොහොම හරි සරලත්වයක්. ලොකු සංකීර්ණ ස්වභාවයක් ඒ තුල නැහැ. පතුල දැනෙන අවස්ථාවක් ගත්තොත් ඒ තුල තියෙන්නේ හරි සරලත්වයක්. බොහොම සංකීර්ණ ගතියක් ඒ තුල නැහැ. එතකොට ඔන්න ඔය කියන සරලත්වයට හිත පිහිටව ගැනීමක් තමයි නැවත නැවත සිද්ධ කරන්නේ. හුස්ම වැටෙනවා කියන සරලත්වය. අර හිතවිලි ඒ වගේ දේවල් සංකීර්ණ වෙන්න පුළුවන්. අර ඔහේ ඉබේ ගලාගෙන යන ගමන බොහොම සංකීර්ණ වෙන්න පුළුවන්. ඒ ගමන තුලින් තමයි අපිට ආතතිය, වෙහෙස, පීඩා වගේ දේවල් මතුවෙලා එන්නේ. මොකද යන්නේ මේවා ගොඩක් වෙලාවට ගෙවල් දොරවල් ප්‍රශ්න, එහෙම නැත්නම් අර විදිහට තමුන්ට මතුවෙලා තියෙන බිය, එහෙම නැත්නම් යම් යම් නෙගටිව් හිතිවිලි රටා, ඔන්න වගේ දේවල් ඔස්සේ තමයි මේ හිතේ ගමන තියෙන්නේ. එතකොට සමහරු ඉන්නවා යම් යම් හිතිවිලි රටාවල හිර වෙලා තියෙනවා. ඒගොල්ලන්ට මොනවා වුණත්, මොනවා කරත් ඒගොල්ලන්ට හැම වෙලේම හිතිවිලි වැඩ කරන්නේ මේ මේ නෙගටිව් විදිහට වෙන්න පුළුවන් නේද? කවුරු හරි මොනවා හරි කරත් කිව්වත් මේ කෙනා හිතනවා මේ මට එරෙහිව කරන වැඩක් තමයි, මේ මට විරුද්ධව කරන වැඩක් තමයි කියලා. එයාගේ හිත හැම වෙලේම නැමෙන්නේ අර දේවල් වැරදි විදිහට, ඍණාත්මක විදිහට දැකීමක් දිහාවට. ඉතින් ඒ වගේ හිතවිලි රටාවල හිර වෙලා ඉන්නවා අපි කවුරු කවුරුත්, අපේ අපේ මට්ටමින් හිර වෙලා ඉන්නවා. ඊට පස්සේ සමහරු විවිධ දේවල් ගැන බිය වෙනවා. ගෙවල් දොරවල් ප්‍රශ්න ගැන කල්පනා කරනවා, ආතති ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහේ දේවල් ඔස්සේ තමයි මේ හිත ගමන් කරන්නේ. ඒවා තුළ තියෙනවා හරි සංකීර්ණත්වයක්. ඒවා තුළ තියෙනවා හරිම වෙහෙස පීඩාවක්. ඒවා තුළ තමයි මේ ආතතිය ගොඩ නැගෙන්නේ. හැබැයි මේ හුස්ම වැටෙනවා කියන සරලත්වය ගත්තොත් ඒක තුළ එහෙම සංකීර්ණත්වයක් නැහැ. කොච්චර සරලද කියනවනම් කෙනෙක්ට හිතනවා ඔය හුස්ම බලාගෙන ඉඳලා මේ වගේ සංකීර්ණ දහමක් අවබෝධ කරගන්න පුළුවන් වෙයිද කියලා. එච්චරට සරලයි ඔය හුස්ම කියන දැනීම. ඕක බලලා ඇතිද කියලා අහනවා. වෙන මොකක්වත් භාවනාවක් කරන්න ඕනේ නැද්ද කියලා අහනවා. පහුගිය දවසක කෙනෙක් කියනවා මේ හුස්මත් බැලුවලු, හැබැයි තව මොන මොනවද භාවනා ටිකකුත් ගැන ලියලා තියුණා. මෛත්‍රී භාවනාව ගැන, බුද්ධානුස්සතිය ගැන, අසුබ භාවනා ගැන, ඕමම ඔක්කොමේම කලවමක් තමයි ඒ වார்த்தාවේ තියුණේ. හරිද? කෑලි කෑලි, අරකින් කෑල්ලයි මේකෙන් කෑල්ලයි, හුස්ම විතරක් බලලා මදි වගේ තමයි එයාගේ අදහස. ඉතින් අර ඔක්කොම ලියලා අන්තිමට කමටහන් වාතා අහනවා කමක් නැද්ද කියලා මේ ඔක්කොම පුරුදු කරාට. ඉතින් මොකද කියන්නේ අප්පා මේ. ඉතින් මං කිව්වා ඉතින් බුෆේ වල ඉතින් ඔය එක එක දේවල් ඇරලා තියෙන්න පුළුවන්, හැබැයි බෙදා ගන්නකොට කනකොට පරිස්සමෙන් කන්න ඕනි කියලා. දැන් බලමාලුත් තියෙනවා, කකුලුවොත් තියෙනවා, ඉස්සොත් තියෙනවා, මස් ජාතිත් තියෙනවා. ඉතින් ඔය ටික ඔක්කොම කලවමේ කෑවොත් ගන්න මොකක් වෙයිද කියලා කියන්න බෑනේ. හරිද? අර අර මේ මේ කරප්පන් එනවා, පල්ලු දානවා, ඇලර්ජිස්. හරි, ඔය ඔක්කොම කලවම් කරලා කන්න හොඳ නෑ. ඔහොම වෙනුවට තමුන්ට ප්‍රිය මොනවාහරි එකක් දෙකක් බෙදාගෙන කාපල්ලා. ඒක යවලන්නේ නැහැ. හරිද? හොන්දට බඩ පිරෙන්න වැඩිපුරත් එක්ක බෙදාන කන්න පුළුවන්. හැබැයි අර ඔක්කොම කලවම් කරලා ගත්තාම මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට ආසාත්මිකතා එන්න ඉඩ තියෙනවා. එන්නේ එහෙම එකක් කියලා මම බේරලා ගියා. වෙන මොනවා කියන්න දප්පා? එයාට දීපු කමටහනකුත් නෙමෙයි, දීපු කමටහන ඒවා වෙනුවට වෙන ඒවා පුරුදු කළා. අහනවා කොරාට කමක් නැද්ද කියලා. ඉතින් ඔන්න වගේ වැඩ තමයි ගොඩ දෙනෙක් සිද්ධ කරන්නේ. මොකද මේක නිකන් මදී වගේ. මෙච්චරක් කොල්ල ඇතිද මේ මේ වගේ ලොකු ප්‍රශ්නයක් විසඳන්න කියලා අහනවා. මේ මේ සරලත්වය පුතුලින් පුළුවන් ද මේ 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 දහම අවබෝධ කරගන්න කියලා අහනවා. හරිද? නමුත් තේරුම් ගත යුතු තමයි ඔන්න ඔය සරලත්වය හරහාම තමයි මේ දහම අවබෝධ කරගත යුත්තේ. ඔය සරලත්වයම තමයි ක්‍රමවේදය. මේ දේවල් සංකීර්ණ කරගෙන තමයි අපි මේ මෙච්චර මේ වෙහෙස පීඩාවක් හදාගෙන තියෙන්නේ. හරිද? එතකොට අපි හිතමු අර හුස්ම බලනවා කියන සරලත්වය එක මොහොතකට ක්ෂණයකට තියෙනවා. පතුල වදිනවා කියන සරලත්වය එක මොහොතකට ක්ෂණයකට තියෙනවා. හැබැයි මේ හිත වැඩි වැඩියෙන් යන්නේ මොනවා පස්සේද? අන්න අර සංකීර්ණ දේවල් පස්සේ තමයි. අර නැඹුරු පස්සේ තමයි. අර නෙගටිව් thought patterns පස්සේ තමයි. ඒවා පස්සේ තමයි යන්නේ. හැබැයි ගියාට මොකද? ආපහු අරගෙන අර හුස්ම නැමැති සරලත්වයට අරගන්නවා. ආපහු අරගෙන අර පතුල වදිනවා කියන සරලත්වයට අරගන්නවා. ඔක තමයි අපි කරන පුහුණුව වන්නේ. ඉතින් ඔන්න ඔය කියන අපි ওই පුහුණුව කාලයක් තිස්සේ කරනකොට මොකද වෙන වෙනස? අන්න අර වෙනදා අර සරලත්වය තමයි අපිට වැඩියෙන් සාමාන්‍යකරණේ වෙලා තියුනේ. මේ සරලත්වය තමයි අපිට වැඩි වැඩියෙන් සාධාරණ වෙලා සමා වෙන්න. වෙනදා අර සංකීර්ණත්වය, අර නෙගටිව් thought patterns, අර බිය, අර ගෙවල් දොරවල් ප්‍රශ්න, ඒ සංකීර්ණත්වය තමයි අපිට සාමාන්‍යකරණේ වෙලා තියුනේ. ඒක තමයි වැඩිපුර සාධාරණ වෙලා තියුනේ. ඒකේ තමයි වැඩි අවධානයක් තිබුණේ. එතකොට ඒක තමයි අපේ යථාර්ථය ඒ දවස්වල. හරිද? අර සංකීර්ණ ආතතිගත ඍණාත්මක ඔන්න විදිහේ ස්වභාවයක් තමයි අපේ යථාර්ථය. හැබැයි අපි හිතමු අපි මේ භාවනාවක් පුහුණුවක් කරනවා කියලා අපේ අවධානය වැඩි වැඩියෙන් අන්න අර සරල හුස්ම පතුල වගේ දෙයක් තුල පිහිටව ගන්නකොට අන්න අපිට ඒ සරලත්වය සාමාන්‍යකරණේ වෙන්න පටන් ගන්නවා ටික ටික. කාලයක් පුරාවට පුහුණු වීම හරහා තමයි ඒක වෙන්නේ. අර වෙනදා ඉන්න සංකීර්ණත්වය, වෙනදා ඉන්න ආතතිගත ස්වභාවය, වෙනදා තියෙන අර negative thought patterns වෙනුවට මෙන්න මේ හුස්ම වැටෙනවා කියන විවේක සරල ස්වභාවය වැඩි වැඩියෙන් අපිට සාධාරණ, වැඩි වැඩියෙන් අපිට සාමාන්‍යකරණය වෙන්න පටන් ගන්නවා. ඕක බොහොම සයන්ටිෆික් ඔයි කියන කතාව. අපි යම් යම් දේක අවධානය පිහිටවනවාද ඒක තමයි අපේ ලෝකය. හරිද? එතකොට අර නෙගටිව් දේක අවධානය පිහිටගෙන ඉන්නකොට ඔන්න නෙගටිව් ලෝකයක් බවට ටික ටික ප්‍රශ්පත් වෙනවා. ප්‍රශ්නවල අවධානය පිහිටවගෙන ඉන්නකොට ප්‍රශ්න තමයි අපේ ලෝකය. ආතතිය ගත වෙන දේවල් වල අවධානය පිහිටගෙන ඉන්නකොට ආතතිය තමයි අපේ යථාර්ථය බවට පත් වෙන්නේ. හැබැයි අර හුස්ම වැටෙනවා කියන සරලත්වය, මේක මේ මොකක් අව වෙනවා කියලාවත් ලොකු හැඟීමක් නැති මෙන්න මේ සරලත්වය, ඒකේ වැඩි වැඩියෙන් අවධානය පිහිටවනකොට ඒක අපේ ලෝකය බවට පත් වෙනවා. ඔන්න ඔය කියන වෙනස පරිවර්තනය, අන්න පැවැත්ම සහ නැවැත්ම අතර වෙනස පරිවර්තනය තමයි උතන තියෙන්නේ. හරිද? එන්නේ සංකීර්ණත්වය වෙනුවට මේ සරලත්වය, ඒ ආතතිගත ස්වභාවය වෙනුවට මේ විවේක මනස, අර නෙගටිව් thought patterns වෙනුවට මෙන්න මේ thought patterns වලින් වෙන් වෙච්ච මේ විවේකී ස්වභාවය. ඉතිවිලි රහිත අවම මේ විවේකී ස්වභාවය. ඔන්න ඔය කියන වෙනස පරිවර්තනය තමයි විය යුත්තේ. දැන් ඔය neuroplasticity ගැන කතා කරනකොට ඒගොල්ලෝ කියනවා positive connections, negative connections කියලා. ඒ කියන්නේ මේ 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 plastic brain එක, එහෙම නැත්නම් මේ මේ මැටි පිඩක් වගේ මේ මොළය තුල positive connection ඇති වෙන්නත් පුළුවන්, negative connection ඇති වෙන්නත් පුළුවන්. ඒක තම තමුන්ගේ ස්වභාවය අනුව තමයි තීරණය වෙන්නේ. එතකොට negative connection ඇති වෙනවා කියන්නේ මොකද්ද? අර අර බිය වගේ දේවල් නැවත නැවත ඒවා ඔස්සේම අවධානය යන්න පටන් ගන්නවා. ඒ කනෙක්ෂන්ස් ප්‍රබල වෙනවා. ඒවා නිකන් අන්න හයිවේ එකක යනවා වගේ, ඒකේ තමයි යන ගමන තියෙන්නේ. හරිද? අන්න නෙගටිව් කනෙක්ෂන්ස් කියලා ඒගොල්ලෝ කියනවා. ඒ වගේම පොසිටිව් කනෙක්ෂන් හදා ගන්නත් පුළුවන්. පොසිටිව් කනෙක්ෂන්ස් වලින් කියන්නේ මොකද්ද? අන්න යම් විදිහක යම් පොසිටිව් දෙයක් පුරුදු කරනවාද? අපි හිතමු හුස්ම වැටෙනවා කියන එකනේ අපි අරගත්තේ. ඒක පුරුදු කරනවාද? අන්න ඒ මානසික තත්ත්වය ටික ටික තමුන්ගේ යථාර්ථයේ බවට පත් වෙනවා. ඉතින් ඔන්න ඔය කියන ඔය පොසිටිව් හරි නෙගටිව් හරි කියන එක අපි අපිට අපේ චොයිස් එකක්, එහෙම නැත්නම් අපේ පුහුණුවක් කරහා ගන්න පුළුවන් දෙයක්. අර ඔහෙ යන්න ගියොත් ගොඩාක් වෙලාවට ඇදිලා යන්නේ නෙගටිව් වලට. එතකොට මොලේට බැනලා හරියන්නේ නැහැ නේ. ඒක ක්‍රියාත්මක වෙන්නේ ඒ වැඩි වැඩියෙන් භාවිත බහුලීගත කරන දේවල් තියනවාද? ඒ දේ ප්‍රමුඛ වෙනවා. නොකරන දේවල් තියනවාද? ඒක දුර්වල වෙලා යනවා. එතකොට ඔන්නම් පොසිටිව් කනෙක්ෂන්ස් හදා ගන්නත් පුළුවන්, ඔන්නම් නෙගටිව් කනෙක්ෂන්ස් හදා ගන්නත් පුළුවන්. ඒක බොහොම පැහැදිලිව ඒගොල්ලෝ නිරීක්ෂණය කරන ඔය වෛද්‍ය විද්‍යාවේ පරීක්ෂණ කරන කට්ටිය. එතකොට මේ භාවනාවක් පුහුණුවක් කරහා පැහැදිලිව නෙගටිව් පැත්ත බහා දබල පොසිටිව් පැත්තට හැරෙන පොසිටිව් කනෙක්ෂන්ස් හදන ක්‍රමවේදයක් විදිහට තමයි හඳුන්වන්නේ. ඒගොල්ලෝ කියනවා ඇල්ෆාද කොහෙද? ඇල්ෆාද කොහෙද කිරණ නිකුත් වෙනවලු සාමාන්‍යයෙන් භාවනා කරන කෙනෙක්ගේ මොළයෙන්. එතකොට ඇල්ෆා කිරණ සාමාන්‍ය කට්ටියගේ මොළේනුත් නිකුත් වෙනවා. හැබැයි බොහොම කෙටි කාලයකට ඒක ස්ථාවර නැතුව බොහොම දුර්වල කිරණයක් විදියට තමයි ඒක නිකුත් වෙන්නේ. හැබැයි ඇල්ෆා මේ කිරණ භාවනා කරන කෙනෙක්ගේ මොළයෙන් බොහොම ස්ථාවරව දිගට පවතින විදිහට නිකුත් වෙනවා කියලා ඔය ඔය කවුද ඔය මහත්තයා ඔය පරීක්ෂණ කරන ඇමරිකාවේ, අන්න එයාගේ නම මට මතක් වෙන්නේ නැහැ. එයාගේ තියෙන පරීක්ෂණය තුළ බලන්න පුළුවන් පැහැදිලිව කොහොමද මේ භාවනා කරන ඒ ලාම කෙනෙක් ඒ කෙනාගේ ඒ කොහොමද අර වගේ ඇල්ෆා කිරණ නිකුත් වෙන්නේ දිගට කියලා ඒගොල්ලෝ නිරීක්ෂණය කරනවා. එතකොට ඇල්ෆා කිරණවල ස්වභාවය තමයි ඒක අන්න අර පොසිටිව් කනෙක්ෂන්ස් වල සලකුණක් විදිහට තමයි පෙන්වන්නේ. හොඳ ධනාත්මක හොඳ විවේකී මනසක සලකුණක් විදිහට තමයි ඒක පෙන්වන්නේ. එතකොට ඔන්න ඔය විදිහට අපිට අවශ්‍ය නම් පොසිටිව් කනෙක්ෂන්ස් හදා ගන්නත් පුළුවන්, අවශ්‍ය නම් නෙගටිව් කනෙක්ෂන්ස් හදා ගන්නත් පුළුවන්. නෙගටිව් කනෙක්ෂන්ස් හදන එකක් තමයි මේ කෝලු ගැටව ටික කරලා තියෙන්නේ ඉතින්. ඒවා ඉතින් කාලය පුරාවට හදලා පුරුදු කරපු ගතියකුත් තියෙනවා අපි ළඟ. නමුත් භාග්‍යතුන් වහන්සේ කියනවා, සඳහන් කරනවා ඔය ඔය හදන ඔය දේ තමුන්ට යහපතක් පහසුවක් සඳහා හේතු වෙන්නේ නැහැ. අපේ නැඹුරු අය දිහාවට තියනවා වෙන්න පුළුවන්. නමුත් අමාරුවෙන් නමුත් නොකර ඉඳීම තමයි හොඳ ඇඟට ගුණ කියලා තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ප්‍රකාශ කරන්නේ. එතකොට අපි හිතමු ඒ පරිවර්තනය අපිට එකපාර්ට කරගන්න බැරි වෙයි. මුන් ටික අවුවදාටත් ඇවිල්ලා ওই මාළු බෑම ඔහොමම කරනවා. ඒකේ සැකයක් තියාගන්න දෙයක් නැහැ. හැබැයි ටිකෙන් ටික හරි අපිට පුළුවන් වුණොත් ඔය පොසිටිව් කනෙක්ෂන්ස් දිහාවට හැරෙන්න, අන්න මොකද වෙන්නේ? මේ දුකෙහි අඩුවීමක්, දුකෙහි ඉවත් කිරීමක් අපිට ටිකෙන් ටික දියුණු කරගන්න පුළුවන් වේවි. ඉතින් ඒක දිගු කාලීනයි කියන එක තේරුම් ගන්න ඕනේ. හිතන්න එපා මේක මේ සතියෙන් දෙකෙන් මාසෙන් දෙකෙන් කරන්න ඕනේ, කරලා අහවර කරන්න ඕනේ කියලා. ඒ වෙනුවට දීර්ඝ කාලයක් මේක ටිකෙන් ටික පවත්වන්න පුළුවන්ද කියන උත්සාහය තමයි අවශ්‍ය වෙන්නේ. මොකද හේතුව මේ සංසාරයක් පුරාවට මේක ආවා කියන බර තියන්න වෙනවනේ නේද? එහෙම එකපාරට නිකන් ඩොග් ගාලා මේක නවත්තන්න කතා කරන්න එපා. ඒ වෙනුවට ඉස්සෙල්ලාම තේරුම් ගන්න මේක මේ සංසාරයක් පුරාවට ඇවිල්ලා තියෙන. ඒ බර ඒකට තියන්න වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මේක කරන්න බෑ කියන එක. එහෙම අදහසක් නෙමෙයි තියෙන්නේ. නමුත් ඒනේ නැඹුරු අපි ළඟ තියෙනවා. සත්ව ඝාතනය කියන එක අය කියලා දෙන්න දෙයක් නැහැ. ලිංගිකත්වය වර්ගය අභව කිරීම කියන එක අය කියලා දෙන්න දෙයක් නැහැ. අර තමුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වුණාම කොහොමද වැඩ කටයුතු කරන්න ඕනේ කියලා දෙන්න දෙයක් නැහැ. ඒවා ඒ නැඹුරු අපි ගාව තියෙනවා. ඒ කුඩා දරුවෙක් ගාව උනත් තියෙනවා. හරිද? මේක ගැන සැකයක් තියාගන්න එපා. හරි. එතකොට එහෙම තියෙන මේ දේවල් වෙනස් කරන්න යනකොට ඒක තමන්ටත් පොඩි අනුකම්පාවකින් කරගෙන යා යුතු ප්‍රතිපදාවක් බවට පත් වෙනවා. එහෙම නැතුව හිතන්න එපා මේක මේ තමුන්ට සාප කරමින් දෙස් දෙමින් මේ වගේ හිතුවිලි මට එන්න බෑ, මේ වගේ වැරදි මම කරන්න බෑ, මේ විදිය දේවල් අඩුපාඩු මාතුලින් සිද්ධ වෙන්න බෑ කියලා එහෙම වද දෙන්න ගත්තොත් ඒක පහසුවක් සඳහා පිටන එකක් නෑ ගොඩක් වෙලාවට. ඒකින්ද වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්. පොඩ්ඩක් ඉතින් දරාගෙන කරගෙන හිමිහිට යන ගමනක් තමයි තියෙන්නේ. ඒක ටිකෙන් ටික අපේ අවධානය වැඩි වේලාවක් පිහිටව ගත යුතුයි අන්නර භාවනා කමටහනක ඒ පොසිටිව් කනෙක්ෂන් සඳහා හේතු වෙන දෙයක. ඒක සඳහා තම තමුන්ගේ ජීවන ආජීවය, ජීවන රටා ඉතින් බලපානවා නේද? අපේ දවසේ පැය 24 ගත්තොත් වැඩි වේලාවක් අපේ අවධානය තියෙන්නේ මොනවෑද? ඒක ප්‍රශ්නයක් ඉතින්. ඒක ප්‍රශ්නයක්. එතකොට ජීවන රටාවලුත් දැන් තියෙන ඒවා එච්චරම නොගැලපුණත් ටිකෙන් ටික වෙනස් කරගන්න උත්සාහ කරන්න වෙනවා. ටිකෙන් ටික වෙනස් කරගත යුතුයි. ඒක බලපානවා අපේ තුල තියෙන නැඹුරු මොන දේවල්ද ස්ථාවර වෙන්නේ, මොන දේවල්ද දුර්වල වෙන්නේ කියන දේට. එතකොට එකපාරට මේ දේවල් වෙනස් කරගන්න බැරි වුණත් ටිකෙන් ටික වෙනස් කළ යුතුයි. දැන් සාමාන්‍ය පුනරුත්ථාපනය ගැන කතා කරනකොට එහෙම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ එහෙම ඒ කට්ටිය කියනවා මේ මේ ඒ ඉන්න පරිසරය, ඒ ඇසුරු කරන මිනිස්සු ඒක බොහොම බලපානවලු පුනරුත්ථාපනය වෙන කෙනෙක්ට. එයා කොච්චර පුනරුත්ථාපනය කළා ගියත් එයාව අර පරණ පරිසරයට මෙයවුවොත්, පරණ මිනිස්සු අතරට මෙයවුවොත් බොහොම ටික දවසකදී නැවතත් මද්‍රව්‍ය ලෝලියෙක් බවට එයා පත් වෙනවා. මේ පුනරුත්ථාපනය අසාර්ථක වෙන්න ප්‍රධාන හේතුවක් විදියට ඒක, ඒ පුනරුත්ථාපනය වෙන කාලේ නෙමෙයි වෙලා ඉවර වෙලා යන්නේ කොහෙද කියන දේ බලපානවා. එතකොට ඒගොල්ලෝ සමහර වෙලාවට අර වෘත්තියකුත් පුහුණු කරලා රැකියාවකුත් හොයලා දීලා තමයි යවන්නේ. වෘත්තියක් පුරුදු කරනවා වඩු කර්මාන්තේ නම් ඒක පුරුදු කරනවා. පුරුදු කරලා කොහේ හරි රසාවකුත් හොයලා දෙනවා. එතකොට අර මනුස්සයාට අර අර පරිසරෙන් වෙන් වෙලා, අර මිනිස්සුන්ගෙන් වෙන් වෙලා වෙන ජීවිතයකට යන්න තියෙන ඉඩකඩ වැඩිනේ. අන්න ඒ විදිහට ඒගොල්ලෝ අඳුනගෙන තියෙනවා මේ යන පරිසරය සහ මේ ආශ්‍රය කරන මිනිස්සු කොච්චරනම් බලපානවද අපේ ජීවිතවලට කියන එක. එතකොට එකපාරට වෙනස් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ටිකෙන් ටික හරි මේ දේවල් ආජීවය වටපිටාව වෙනස් කරගත යුතුයි. ඒක ක්‍රමානුකූලව උපක්‍රමශීලීව කරන්න පුළුවන්. බැරිත් නෑ. දහමට අනුවත් ස්වභාව ධර්මෙනුත් වෙනවා උනන්දුව තියෙන කෙනෙක්ට. උනන්දුවෙන් මේකට කැප වෙලා කරගෙන යන කෙනෙක්ට තේරෙනවා අන්න නොදැනීම මිනිස්සු හැලිලා ගියානවා. කල්‍යාණ මිත්‍රයෝ හමු වෙනවා. අර අඳුරු වටපිටාව වුණා ටික ටික වෙනස් වෙලා යනවා කියලා. ඒක අවශ්‍යයි. එහෙම නැත්නම් අපි පරණ පුරුදු මෝඩ කමීම තමයි. ඔය ඔය බන්ධනාගාරේ නිලධාරියෙක් ඇවිල්ලා ඕක කියලා ඔය මේ සාකච්ඡාවක් කරනකොට ඒ ප්‍රතිපාසලට සම්බන්ධ නොවන කෙනෙක් එයා නැගිල්ලා කියනවා මේ මේ මහත්තයා මං ඉස්සර මේ හරක් නිදහස් කරාලු. ඊට පස්සේ හරක් නිදහස් කර කර ඉන්නකොට මට හිතුණාලු මේ හරක් නිදහස් කරනට වැඩිය හොඳයි ගෑනු නිදහස් කරන එක කියලා. අර පොඩි පොඩි දඩ ගෙවා ගන්න බැරුව හිරේ වැටලා ඉන්න ගෑනු කට්ටියව ඉතින් මම නිදහස් කරනවලු. නිදහස් කරලා ගිහිල්ලා ඒගොල්ලන්ව ගෙදෙට්ටම ඇරලවලා තමයි එන්නේ කියලා. ඉතින් ඒ මහත්තයාට කියනවා මට ඒ වගේ අවස්ථා තියෙනවා නම් මං දන්නන්න මම හරි කැමතියි ඒවට සහභාගී වෙන්න කියලා. ඉතින් ඒ මහත්තයා කියනවා නිදහස් කරලා යවුවට වැඩක් නැහැලු. ආපහු ටික දවසකින් ආසර් මං ආවා කියලා එනවලු. ආපහු ආවා කියලා අර නම් මාක් කරගෙන එනවලු. ඉතින් ඒ කියන්නේ මොකද? හරක් නිදහස් කරන එක ලාභයි කියලා තමයි කියන්නේ. මිනිස්සු නිදහස් කරාට වැඩිය මොකද? ආපහු අර රවුමෙන් එනවා. ඒ පරිසරයේ තියෙන බලපෑම, ඒ යන අතර පිරිසේ තියෙන බලපෑම. ඉතින් ඒක හින්දා අපේ අපේ ජීවිතවලත් අපි මොන මොන ජීවිතවල ඉන්නවා වෙන්න පුළුවන්. දැනට තියෙන යථාර්ථය ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි ටිකෙන් ටික ක්‍රමානුකූලව ඒ වෙනස පරිවර්තනය කරගත යුතුයි. ආජීවයේ වටපිටාවේ බලපෑමක් තියෙනවා. දැන් මේ කොල්ල කුරුට්ට ටික වුණත් ඔය ඕකට වැටුණ හින්දා ගියපු එවන් කී දෙනෙක් ඉන්නේ නැද්ද ඔතන? මේ මුන් ටිකේ යාළුවනේ, ඒකෙ හින්දා ගියපු එවෝ. එහෙම තමයි පැටලිලා යන්නේ ඔය ගමන. මාළු අල්ලන්නම කැමැත්තෙන් ගියපු එවුන් නොවෙන්න පුළුවන් සමහර කෙනෙක්. ඈ අර ඒකට පටලව පැටලෙනවා. අර පිරිස ඇසුරු කරනකොට ඉන්න ඕනි ඉතින් ඒගොල්ලොත් එක්ක. ඔන්න ඔය විදිහේ යථාර්ථයක් තමයි තියෙන්නේ. එතකොට ඒක ක්‍රමානුකූල වෙනස් කරගත යුතුයි. සාමාන්‍ය ආජීවයේ ජීවිතය වෙනස් කරගත්ත කෙනෙක්ට තේරෙනවා දැන් වැඩි ගණනක් පැය ගණනක් හරිද යෙදිලා ඉන්නේ සාමාන්‍ය මොකක් හරි මේ පොසිටිව් කනෙක්ෂන් හදන නැත්තම් මේ දහමට අනුකූල දෙයක තමයි. දැන් අපි ගමුකෝ මේ ගත කරපු පැය අපි හරිද හතේ ඉඳලා අට වෙනකම් පැය ඕක තියුනේ නැත්තම් මොනව කරයිද කිව්වොත් ඔය පැය කොහොමද ගෙවන්නේ? අන්න ඒක තමයි ප්‍රශ්නේ. එතකොට හාමුදුරුවෝ බණ කියන හාමුදුරුවෝ වේවා බණ අහන කට්ටිය වේවා ඔය පැය ඔයිට වැඩිය හොඳ විදියක ගෙවෙයි කියලා හිතන්න අමාරුයි. වැඩසටහන නොතිබුණු දවසක. එතකොට අන්න ඒ පැයේදී අපේ අවධානය යන්නේ මොන වගේ දේවල් වලටද? ඔන්න ඕක තමයි යථාර්ථය. ඒක තමයි යථාර්ථය. එතකොට ක්‍රමානුකූලව ටිකෙන් ටික වැඩි වැඩියෙන් මෙන්න මේ දහමට අනුකූල දෙයකට අවධානය යොමු කරමින් ඉන්න එක තමයි ක්‍රමවේදය. ඒකත් භාවනා කිරිල්ලම පැය ගණනම කරන්න බැරි වෙන්න පුළුවන්නේ. නමුත් අපිට විවිධ ඒ දහමට අනුකූල දේවල් වලට අවධානයක් දීගෙන ඉන්න පුළුවන්. දැන් ඒකට හොඳම උදාහරණ තමයි දැන් ඔය සාමාන්‍ය මේ වැඩසටහන් සංවිධානය කරන කට්ටිය. ඒගොල්ලෝ ඉතින් හැමදාම එනවා. ඒකට පැය කිහිපයක් සතියට සමහර වෙලාවට වැය කරනවා. කට්ටියත් එක්ක කෝඩිනේට් කරනවා, ඊමේල් දානවා. ඉතින් ඕමෝම ඒවා කරගෙන දැන් අවුරුදු ගාණක් කරගෙන යනවනේ. කරගෙන යනකොට ඒගොල්ලෝ කියනවා මේ ආපු කට්ටිය නම් මන් දන්නේ නැහැ ස්වාමීන් වහන්ස. ප්‍රේක්ෂකයෝ ටික මන් දන්නේ නැහැ, ඔඩියන්ස් එක මම දන්නේ නැහැ. මාතුල පරිවර්තනයක් වෙලා තියෙනවා. උනේ කොහොමද? අරකෙම යෙදිලා යෙදිලා ඉන්දියා. මේක මේ වෙනස් කරගන්නවා කියන අදහසකිනුත් නෙමෙයි. මේ මොළ වදයක්ද මන් දන්නේ නැහැ. මේ හාමුදුරුවන්ගෙන් මේ බේරීමක් නැහැ කියලා හරි යෙදිලා ඉන්නවානේ. හැම සතියම මේක තියෙනවා. අපිට වෙන වැඩක් තියෙනවා කී කී බැන බැන හරි යෙදිලා ඉන්නවානේ. එහෙම එහෙම ඉන්නකොට අපි හිතමු අවුරුද්දක් දෙකක් තුනක් යනකොට අන්න ඒගොල්ලෝම ඇවිල්ලා කියනවා මේ සහභාගී වෙච්ච පිරිස මන් දන්නේ නැහැ, සංවිධානය කළා මට මේ විදිහේ වෙනසක් පරිවර්තනයක් මේ විදිහේ අනුග්‍රහයක් ලැබිලා තියෙනවා. බැන බැන තමයි ආවේ, බැන බැන තමයි කරේ වැඩේ. හැබැයි ඔන්න දන්නේම නැතුව අන්න අර කාලයක් කිරීම තුළ තමයි ඒ වෙනස පරිවර්තනය වෙන්නේ. දැන් මම වුණත් දැන් ඔය එළියට යවෙනවා. සමහර කෙනෙක් එළියට යන්න කැමති නැහැ. මේ ඉතින් ওই දවසක රිට්‍රීට් එකකට වගේ ගියාම ඉතින් එතන අනන්න අඳුනන පිරිසක් 100කමාරක පිරිසක්. ඉතින් ওই දවසක වෙන්නේ කොහොමද කියලා බැලුවොත් ඒගොල්ලන්ට බණ කියනවා, කමඨාන් සාකච්ඡා කරනවා, පැසක්මන් පරියන්ක කරනවා. ඉතින් ඔහොමනේ ওই දවසක වෙන්නේ. ඔయిత වැඩිය හොඳ විදියකට දවසක් ආයි කොහොමද ගෙවන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. වෙනස් හොඳ විදියක් තියෙනවද ඔయిత වැඩිය දවසක් ගෙවන්නේ? හරිද? නිස්සාරණෙටම වෙලා ඉඳියොත් ඔయిత වැඩිය හොඳ විදියට ගෙවෙන්නේ නැද්ද කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් ගෙවෙන්නේ නැහැ. හරිද? ඒක තමයි යථාර්ථය. ඈ ඒකින් හින්දා අර මොකක හරි කමන්නේ එකක යෙදිලා ඉඳියොත් ඒ ක්‍රමවේදෙන් තමයි මේ ගැටලු විසඳන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හදිස්සි වෙලා ඔය ඇති කියලා අතහැරලා දාලා ගිහම මොකද වෙන්නේ? අන්න නොදැනීම දැනෙනවා. අර පරණ පුරුදු මෝඩකමටම ගිහිල්ලා වැටෙනවා. එතකොට යම්කිසි සමවරතාවයක් තම තමුන්ගේ ජීවිතවල හදාගෙන කරගෙන යා යුතුයි. සමහර කෙනෙක් අර මුළු ගැන්විලා වනගත වෙලා තනි වෙලා එහෙම නිවන හොයන කට්ටියත් ඉන්නවා. එහෙම හොයන කට්ටිය දිහා බැලුවාම ඒගොල්ලෝ සාර්ථකත්වයක් අත් කරගත්ත බව දකින්න නෑ. කනගාටු වෙන්න නමුත් කියන්න වෙනවා. ඒ අපි හිතමු අනාගත වෙච්ච පිරිසකුත් අපි දැකලා තියෙනවානේ, මුළු ගැන්විච්ච පිරිසකුත් අපි දැකලා තියෙනවානේ. ඒ කෙනෙක් දිහා බැලුවාම ද්වේෂය තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. එක්කෝ ද්වේෂය නැත්තම් පිස්සු, ඔය දෙක තමයි බහුලව තියෙන්නේ. ඒකෙන් සැනසීමක් හොයාගත්ත කෙනෙක් කියලා හොයාගන්න අමාරුයි නේද? එහෙම කට්ටිය ඇති. මං දන්නේ හම්බු වෙන්න එපා. ඉතින් හම්බ වෙලා නැහැනේ වැඩිපුර. ඒ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ගොඩාක් දෙනෙට තියෙන්නේ අර සමාජය කෙරෙහි ద్వේෂකින්. මේ 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 ගෙවල් දොරවල් වල වෙච්ච ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ හමු වෙච්ච මිනිස්සු වෙන්න පුළුවන්. ඒ ගැන ద్వේෂකින් අර තනි වෙලා වනගත වෙලා ඉන්නවා. එහෙම නැත්නම් පිස්සු හින්දා තනි වෙන කට්ටියත් ඉන්නවා. මානසික රෝග. අනිත් පැත්තෙන් අපි හිතමු අර ඔක්කොම කරගෙන සියල්ලටම කර දෙමින් ගිහිල්ලා කඩාන බිඳගෙන ගිහිල්ලා යන ගමනේ සැනසීමක් කියයිද කියලත් සැකයි. ඒ කට්ටිය ආපහු ගිහි වෙලානේ නතර වෙන්නේ. ඒ කට්ටිය ආපහු අර ලෝක සම්මතයටම ගිහිල්ලානේ නතර වෙන්නේ නේද? අර ඔක්කොම කරගෙන ගිහිල්ලා අන්තිමට දරුවෙකුත් හදාගෙන ගෑණියෙකුත් හොයාගෙන ඒවත් කරගෙන තමයි අන්තිමට නතර වෙන්නේ. ඒකෙන් සැනසීමක් ගත්තාද කියලත් ප්‍රශ්නයක් මතුවෙනවා නේද? එතකොට ඔය වනගත වෙලා මුළු ගැන්විලා ඉන්න එකත් අර විදියට සියල්ල කරගෙන හොයාගෙන යන එකත් මම හිතන්නේ ඔය අන්ත දෙකක් වගේ. අර සියල්ල කරගෙන හොයාගෙන යන කට්ටියත් සමහර වෙලාවට මේ මේ රැකීරක්ෂා වලින් අධ්‍යාපනයෙන් හොයාගන්න බැරි වුණු මොකද්දෝ නම්බු නාමයක්, මොකද්දෝ බලයක් මේ ප්‍රතිපදාව තුලින් හරි හොයන්න යනවා නේද? ඒ දවස්වල ලබා ගන්න බැරි වුණු දෙයක් මේක තුලින් හොයා ගන්න පුළුවන්ද කියලා උත්සාහ කරනවා. එහෙම කට්ටියක් තියෙනවා. මේ වැඩිපුරම වැහැලා කරන කට්ටියත් ඒ විදිහේ සලකුණු සොහොන් ලකුණු දකින්න පුළුවන්. එතකොට ඔන්න ඔය අන්ත දෙකම නැතුව යම් පාමනකට තමුන්ගේ විවේකයත් රැක ගන්න, ඒකේ ගැටලුවක් නැහැ. අනිත් පැත්තට මොනවාට හරි කර දීගෙන ඉන්නත් ඕනේ. ඔන්න ඔය දෙකේ මේ සමබරතාවයක් හදා ගැනීම තුළ අන්න දකින්න පුළුවන් මේ කාලයක් තිස්සේ කරගෙන කරගෙන යනකොට අන්න අපි මේ යෙදිලා අවධානය දීලා තියෙන්නේ වැඩිපුරම පොසිටිව් දේවල් වලට. නෙගටිව් දේවල් නැතුවම නෙවෙයි. බඩු තියෙනවා. ඒක ගැන සැකයක් තියාගන්න එපා ඈ. හරි, දැන් ඔය පැවිදි ජීවිතයක් ගෙවුවත් නෙගටිව් දේවල් තියෙනවා. ඒවා ඇත්තට නිකන් තියුණා කියලා ගණන් ගන්නෙ නෑ මම නම්. අනේ ඒවත් තියෙන්න එපැයි අප්පා, ඒවටත් ඉන්න තැනක් තියෙන්න එපැයි කියලා වගේ ඇටිටියුඩ් එකකින් තමයි ඉන්නේ. නිකන් වැරදි වැඩකුත් කරලා බලන්න එපැයි අප්පා වගේ ඇටිටියුඩ් එකක් තියෙනවා. ඒක නිකන් මෝඩ කමක් වගේ කියලා කෙනෙක්ට චෝදනා කරන්න පුළුවන්. නමුත් ඉතින් එච්චර හදිස්සියක් නෑ ඒ ටික අයින් කරන්න. සංසාර ගමන පුරාවට ආපු ඒවානේ, මෙච්චර කාලයක් මේ දෙවැනි පුරුෂයා වගේ අත්අල්ලගෙන ආපු දේවල්නේ මේවා කියලා ඒවටත් පොඩි පොඩ්ඩක් ඉන්න දෙන්න, ඉන්න දුන්නට කමක් නෑ. හැබැයි අපේ වැඩි අවධානයක් අපි යොමු කරලා තියෙන්නේ අර විදියට පොසිටිව් කනෙක්ෂන්ස්, එහෙම නැත්තම් මේ දහමට අනුකූල දේවල් වලට. දහමලට අනුකූල නොවන දේවලුත් යම් පමණකට තියෙනවා. ඒවා තිවිද්දේ, ඒවා තිවිද්දේ. ඒ දේවල් එකපාරට ප්‍රහාණය කිරීම කරන්න යන්න ගියොත් ඒක ඒ දේවල් වලට ජව කවනවා වගේ ක්‍රියාවලියක් එතුණ තියෙනවා. ඕක නිකන් අර නිකන් උත්ප්‍රාසයක් සහිතව කියනවා. කෙලෙස් වලටත් පොඩ්ඩක් ඉන්න දෙන්න අප්පා. ඈ මෙච්චර කාලයක් තියුනේ ඒවනේ, ඒවත් ඉතින් කොහේ හරි වැටිලා ඉන්න තැනක් තියෙන්නේ නැහැයි කියලා. කාටද? කෙලෙස් වලට. හැබැයි ඒ තිබුණාට ඒ වැටිලා හිටියට වැඩි අවධානයක් වැඩි බරක් අර දහමට අනුකූල දේවල් වලට තිබ්බොත් කාලයට අනුව තමයි තේරෙන්නේ. අර මම වැඩසටහන් සංවිධානය කරන කට්ටිය ගැන කිව්වේ ඒගොල්ලෝ අවුරුදු කීපයකට පස්සේ ඇවිල්ලා තමයි කියන්නේ. මෙච්චර කාලයක් බැන බැන ඉඳියේ දැන් ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේකට පටලවපු ඉඳා මම අන්න මාතුල වෙලා තියෙන වෙනස පරිවර්තනේ. අර බැන්න ටිකට සමා වෙන්න ඕනේ, මීට පස්සේ බයින් නෑ කියලා ගිහිල්ලා යනවා. හැබැයි පව්වදාටත් ඇවිල්ලා බයින් කමක් නැහැ, බැන බැන හරි ඉන්නවනේ. ඒකත් ලොකු දෙයක්නේ. ඉතින් ඕක තමයි ක්‍රමවේදය. ඒ විදිහට කාලයක් තිස්සේ ක්‍රමානුකූල පුහුණුවක් කරහා තමයි මේ සංසාරගත නැඹුරු මේවා වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව ක්‍රමවේදයක් මන් දන්නේ මට තේරෙන්නේ නෑ. ඉතින් ඒකින්ද තම තමුන් මේ විදිහේ ක්‍රමානුකූල පුහුණුවකට ශක්තිය ධෛර්යය හදාගන්න, ඒ වගේම තමුන් ගැන යම් අනුකම්පාවකුත් තියාගන්න. ඒක ගැටලුවක් නෑ. අඩුපාඩු වෙන්න පුළුවන්, වැරදි දේවල් තියෙන්න පුළුවන්, නෙගටිව් පැතිකටත් තියේවි. හැබැයි බහුල වශයෙන් අපි ඒ දේවල් තිවිද්දිත් පොසිටිව් පැත්තට අවධානය දීගෙන බර දීගෙන කරගෙන යාම තුළ කාලෙත් එක්ක මෙන්න මේ වෙනසක් පරිවර්තනයක් වැඩි වැඩියෙන් නිවනට ලං වෙනවා කියන එක දැක දැනගන්න පුළුවන් වේවි. ඒ සඳහා අනුග්‍රහයක් වේවා මේ අද දිනේ ධර්ම දේශනාවත් කියලා අපි මතක් කරමු.
සාදු සාදු සාදු. මොකද ස්වාමීන් වහන්සේ අපි බලන එක දන්නේ නැහැ කියලා. අවුරුදු 4ක් විතර වෙනවනේ ස්වාමීන් වහන්සේ.
ඒ කියන්නේ 4ක් විතර වෙනවා මං හිතන්නේ.
ඒක තමයි ස්වාමීන් වහන්සේ. ඔව්.
හොන්දටම බයින මිනිස්සය නෑ බෑ. නදීප් ඉතින් ටිකක් එච්චර බයින් නෑනේ.
ගියාගෙන ඉස්සරහට ඇතුලේ.
දැන් කොහෙන් හරි ඇවිල්ලා කඩාපාත් වෙන්න ඉඩ තියෙනවා හැබැයි ඈ.
ඒකයි ස්වාමීන් වහන්සේ පරිසරය.
ඉන්දිය නැති වුණාට කන දාගෙන නී ඉන්නේ.
ඉල්ල ඉල්ල ලොකු ඇන්ටනාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. හරි high frequency. බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ. අද දිනේත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. ඉතින් ඉතා වැදගත් වෙනවා අපේ මේ ප්‍රතිපදාව කරගෙන යනකොට අපි තුල තියෙන මේ පුරුදු සංසාරික පුරුදු ඒවා මතුවෙනවා. ඒවා ඉතින් එකපාරට ඈත් කරන්න හරි අපහසුයි. ඉතින් අපි පුරුදු වෙලා තියෙන ඒවට එදිනෙදා ජීවිතේත් මේ පුරුදු නිසා ආතතිය ඇති වෙනවා, දුක් ඇති වෙනවා, බිය ඇති වෙනවා. මේ සියලු දේවල් අතරේ කොහොමද අපි මේ ප්‍රතිපදාවක් වඩලා දිශානතියකට මේ පුරුද්ද යොමු කරගන්න කියන කාරණාව තමයි ස්වාමීන් වහන්සේ අද මතු කරේ. ඒ සඳහා කුමාරක සූත්‍රය කියන සූත්‍රය ඉදිරිපත් කරා. ඒට පාදක වෙච්ච සිදුවීම තමයි බුදුන් වහන්සේ සැවැත් නුවර වඩින අතරතුර දකිනවා මේ කුමාරවරු. ඒකයි තමයි මේ කුමාරක කියලා සඳහන් කරලා තියෙන්නේ. පිරිසක් සතුන්ට හිංසා කර කර ඉන්නවා. ඉතින් ඒක දැකලා බුදුන් වහන්සේ කියනවා මේ නිසා බියක් ඇති වෙනවද, අප්‍රියක් ඇති වෙනවද කියලා. එතකොට ඉතින් ඒ කුමාරවරුත් කියනවා ඒක ප්‍රියයි, අප්‍රියයි, බියජනකයි කියලා මේ දුකටපත් වීම. ඉතින් ඒක නිසා බුදුන් වහන්සේ කියනවා එළියේ හෝ රහසේ හෝ පවුන කරන්න ඒ වේ ආදීනව අනිවාර්යම තියෙනවා. එළියේ කරත් ඇගිලා කරත් මෙහෙම තියෙන ජීවිතයක කොහොමද අපි මේ දිශානතිකර යොමු කරන්නේ. ඉතින් මේ ඉතා සරල ක්‍රියාවලියක්, හුස්මකට හිත යොමු කරනවා, පාදයේ ස්පර්ශයකට හිත යොමු කරනවා. බාහිරින් පෙනුනොත් ඉතා සරල දෙයක්, නමුත් පටන් ගත්තම තමයි තේරෙන්නේ ඒකත් ටිකක් අමාරු තමයි. ඉතින් කල් දීර්ඝ කාලයක් මේ සරල බව මේ ක්‍රියාවලිය කරගෙන යනකොට ඒ සරල බව අත්දකින්න අපිට හැකියාව ලැබෙනවා. අමුතුම දිශානතිකට අපේ ජීවිතය යොමු වෙනවා. ටික ටික තමයි මේක වෙන්නේ. ඉතින් අර සාමාන්‍ය කරන වෙලා තිබිච්ච බිය දනවන ආතති ඇති කරන දේවල් දැන් මේ සතිය නිසා සාමාන්‍යකරණය වීමකට සිද්ධ වෙනවා. සතිය සාමාන්‍ය කර වීමට සිද්ධ වෙනවා. සමාවෙන්න ස්වාමීන් වහන්සේ වගේ මටත් වැරදුනා. ඉතින් වඩා වඩා වැදගත් වෙන්නේ නොකඩවා මේ පුහුණුව කරගෙන යෑමයි. ඒ වෙන පරිවර්තනය ඊළඟ දවසේ අපිට දැකින්න හම්බෙන්නේ නැහැ. නමුත් කාලාන්තරයක් නොකඩවා මේ කරගෙන යනකොට මේ පරිවර්තනය අපිට දැකීමට හැකියාව ලැබෙනවා. ධර්ම දේශනාව නැවතත් YouTube channel එකෙන් BixLR ඊළඟට නිසරණ වාණේ වෙබ්සයිට් එකට ගිහිල්ලා නැවත සම්බන්ධ වෙන්න පුළුවන්. සියලු දෙනාගේම ඉල්ලා සිටින්නේ නැවත නැවතත් ධර්ම දේශනාවට සවන් දෙන්න. ඉතා වටිනා ධර්ම දේශනාවක් අද අපේ ප්‍රතිපදාවට කෙලින්ම සම්බන්ධ ඉතා උපකාර වන ධර්ම දේශනාවක්. ඒ නිසා ඉල්ලා සිටිනවා නැවතත් ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න කියලා. ඊළඟට තිබෙන්නේ සතිමත් බව, මේ සරල පුහුණුව පටන් ගන්න උනන්දුවක් දක්වන කෙනෙක් කොහොමද මේක පටන් ගන්නේ කියන පත්‍රිකාව ඉදිරිපත් කිරීමටයි. මාත් පත්‍රිකාව මං සියලු දෙනා සමග උදාගන්නම්. දැන් මෙම පුහුණුව පටන් ගන්න උනන්දුවක් දක්වන කැමැත්තක් තිබෙන කෙනෙක් වීඩියෝ පටි දෙකක් නිර්මාණය කළ තිබෙනවා, සතිමත් ඇවිදීම සහ සතිමත් හිත ගැනීම සම්බන්ධයෙන්. එම වීඩියෝ පටි දෙක නරඹලා මූලික අදහස ඇති කරගන්න ඒ ඉතා වැදගත් වෙනවා. කමටහන කියන්නේ මොකන්ද, සති අරමුණ කියන්නේ මොකන්ද, සතිමත් ඇවිදීම කොහොමද කරන්නේ, සතිමත් හිත ගැනීම කොහොමද කරන්නේ, මේ සියලුම කාරණා ඇතුළත්ව වීඩියෝ පටි දෙක නිර්මාණය කළ තිබෙන්නේ. එක නරඹලා එම මූලික අදහස ඇති කර ගැනීම ඉතා වැදගත්. මීළඟට වීඩියෝ පට දෙක නරඹලා විතරක් මදි, තමන්ගේ පුහුණුව ඊළඟට වැදගත් වෙනවා. තමාවන්න පොඩ්ඩක් බාධාවක් ලැබුණා බාහිරින් මගේ මොබයිල් එකට. වඩා වැදගත් වෙන්නේ තමන්ගේ පුහුණුව පටන් ගැනීමයි. ඒ සඳහා දිනේ වෙන් කරගත්තු කාලයක උදෑසන හෝ නිින්දෙන් අවදි වීමෙන් පසු හෝ රාත්‍රී නිින්දට යාමට ප්‍රථම විනාඩි 5ක පමණ කාලයකින් සුළු කාලයකින් මේක ආරම්භ කරන්න පුළුවන්. ඉන්පසු ක්‍රමානුකූලව තමන්ගේ පුහුණුව දික් කරන්න පුළුවන්. විනාඩි 10ක්, විනාඩි 15ක්, විනාඩි 20ක් පමණ, සතියක් පමණ තමන්ගේ සම්පූර්ණ පුහුණුව, පුහුණු කාලය පැය දෙකක් පමණ ගත වීමෙන් පසු තමන්ගේ අත්දැකීම් අප වෙත ලියා එවන්න පුළුවන්. ඒ වார்த்தාවක් වශයෙන් ලියලා අප වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. වැඩසටහන අතරතුර ගෞරවනීය ස්වාමින් වහන්සේගේ අවධානය පිණිසම වාර්තා යොමු කරනවා. තවදුරටත් උපදෙස් ලබා ගැනීම පිණිස කොහොමද මේ වාර්තාව ලියන්නේ, ඉතා වැදගත් වෙනවා. මූලික සති අරමුණ මොකක්ද කියන්න, සතිමත් හිඳ ගැනීමේදී නම් ආනාපාන සතියද, උදරේ පිම්බීම හැකිලීමද, ඊළඟට සතිමත් ඇවිදීමේ නම් පාදයේ ස්පර්ශය දැනුණු තැන, කොපමණ හුස්ම රැලි වාරයක් සතිමත් වෙන්න පුළුවන් වුණාද, කොහොමද දැනගත්තේ හිත පිට ගියයි කියලා, නැවතත් මූලික අරමුණට ආවේ කොහොමද, ඒක දැනගත්තේ කොහොමද, පාර කීපයක් සිහියෙන් ඇවිදින්න පුළුවන් වුණාද, පාදයේ ස්පර්ශය දැනුණේ කොහොමද, පාදේ පාදයට බර මාරු වීම දැනුණේ කොහොමද, බාහිර දේවල් වලට සිත ගියාද, ඒ බාධා ඇති වුණේ කොහොමද, ඒවට රියැක් කරේ කොහොමද, මේ කාරණා ඇතුළත් කරලා වார்த்தාව එවන්න. වාර්තාව එවීමට Google Form එක සහ ඊමේල් address එක මෙහි සඳහන් කරලා තිබෙනවා. නොකඩවා ඉදිරියට කරගෙන යන පුහුණුව ඉතා වැදගත්. ඒන් තමයි තමන් තුළ ඇතිවනේ පරිවර්තනය දැක ගැනීමට හැකිවන්නේ. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7 සිට 8:30 දක්වා පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වේලා සමා වෙන්න මෙල්බර්න් වේලාවෙන් 12:30 සිට 2 දක්වත්, නව සීලන්ත වේලාවෙන් 2:30 සිට 4 දක්වත් පැවැත්වෙනවා. වැඩසටහනට සම්බන්ධ වෙන්න, නවකයෙන් වැඩසටහනට සම්බන්ධ කරන්න උනන්දු කරවන්න. එය ඉතා උපකාර වෙනවා තමන්ගේ පුහුණුවටත්, තමන්ගේ පවුලේ අය, සහෝදර සහෝදරියන්, හිතවතුන් වැඩසටහන සම්බන්ධ කරගන්න. ඒ තමන්ගේ තමන්ටම ආශිර්වාදයක් වෙනවා මේ පුහුණුව ඉදිරියට කරගෙන යාමට. Zoom meeting link එක රැස්වීම අංකය සහ මුරපදයක් මෙහි සඳහන් වෙලා තිබෙනවා. වැඩසටහන අතරතුර මම මේ සියලු දත්ත සියලු දෙනා සමග බෙදා හදා ගන්නම්. ඊළඟට තිබෙන්නේ සුපුරුදු ලෙස අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා අද දිනේ අප සමග සම්බන්ධ වන්නේ ගෞරවනීය ගාලේ ධම්මසරණ ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. ඔබ වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා.
තෙරුවන් සරණයි. පැහැදිලිව ඇහෙනවා
තිබුණා. එහෙමයි ස්වාමීන් වහන්ස, අද වාර්තා ඉදිරිපත් කිරීම මම ආරාධනා කරනවා ඉන්ද්‍රානන්දාට. අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කරන ලෙස තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි නදීප්, බොහොමත්ම පිං. ස්වාමීන් වහන්ස, අද එක ලිඛිත ප්‍රශ්නයක් ලැබී තිබෙනවා. එය ඉදිරිපත් කිරීමට අවසරයිද ස්වාමීන් වහන්ස? එහෙමයි. ගෞරවනීය ස්වාමින් වහන්ස, දිගු කලක සිට ආනාපාන සති භාවනාව කරගෙන යනවා. පළමු හුස්ම දෙස සතියෙන් බලන වහාම හුස්ම නොදැනී යයි. ඉන්පසු වේදනා සිටිවිලි නැතිව හිස් බැල්මෙන් සිටින විට ආලෝක සහ අඳුරු ධාරා මාරුවෙන් මාරුවට කැරකෙමින් පැමිණේ. නමුත් දැන් මාස ගණනක සිට දිනපතා සතිය පාලනයකින් තොරව ගිලිහි යයි. පසුව පියවි තත්ත්වයට පත්වේ. නමුත් දැන් භාවනාව පටන්ගත් වෙලාවට අදාළ නුවණ ලෙස දහවල් 12 වන විට අවදි වේ. සමහර දිනක මට තව ටිකක් භාවනා කරන්න උවමනා වුණත් එය ඉඩ නොදී. මෙය මගේ පාලනයෙන් ගිලී ඇති බව තේරේ. ඔබ වහන්සේගේ අවවාද ලැබේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබී ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. එපමණයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.
හොඳයි, කාලයක් කරන කෙනෙක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා මේ සුෂ්ම එක ගත කරනකොට මේ පිළිබඳව අවධානය යොදීමෙන් ඉක්මනටම සුෂ්ම ගෙවෙන ගතියක් පෙන්වනවා. ඉතින් ඒක මේ සුෂ්ම කාලයක් තිස්සේ හරියටම බලලා සුෂ්මේ දිග කොට රළු සිඳු ගති බලලා ඒක ආශ්‍රව ප්‍රසාරයේ වෙනස්කම් හොඳට තේරුම් ගන්න මේ විදිහට කටයුතු කිරීමෙන් තමයි ඒ වගේ ස්වභාවයක් එන්නේ. ඒ නිසා ඡාය ගන්න පළවෙනි ආරම්භක හුස්ම තේරෙනකොටම හරි ඒකේ නිමිති අනුනිමිති ටික කියන්න. එහෙම නැත්නම් ඒක ස්වභාවයට කියන්න මේ විදිහටයි තේරුනේ. මේ විදිහටයි තේරුනේ. ඒ ගෙවෙන පළවෙනි හුස්ම දෙවෙනි හුස්මෙන් වෙන්න පුළුවන්. ගෙවෙන මොහොතේ ස්වභාවය පිළිබඳ හොඳ අවධානයෙන් ඉන්න උත්සාහ කරන්නේ. එතකොට මේ කාර්මයේ තවත් ප්‍රකට වෙනවා. ඒක අර කාලයක් කරනකොට ඒක තේරෙන්න පටන් ගන්නවා. සිහිය ওই විදිහට අපි මේ මගේ ආත්මය මට ඕන විදිහට කරන්න පුළුවන් කියන එකේ තමයි අපි සාමාන්‍යයෙන් ගත කරන්නේ. සිහිය හදාගත්තත් සිහිය කියන එක අල්ලගත්තත් සතිය හිත දාගන්න පුළුවන් වුණා. ඒක ඉතින් ලොකු ජයග්‍රහණයක්නේ. මේ අසිහියෙන් ගත කරන ලෝකයේ කාම ලෝකේ මේ වගේ දෙයකට හිත දාන එක නිසා ඒ කාමෙන් අයින් වෙලා ඒ කාම සංඥාව කියන්නේ හිතුවිලි රාග ද්වේෂ මොහ සිතුවිලි පංච නීවරණ කියන මේ ඔක්කොම පරාද වෙන්න ඕනේ. හයට හිත ගන්න, සසුලට සක්මනේ හිත ගන්න, ඒ වගේ ජයග්‍රහණයක් ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. යන්නේ ගත්තන් පස්සේ ඒක මගේ මම ගත්ත මගේ සතිය මම හදාගත්ත දෙයක් කියන එක නිකන් කතා කරන්න වචන වලින් කියන්න ඇති වුණාට ඒක එහෙමම දෙයක් තමයි මුලදී. මේම එක එහෙම වෙනවමනේ. අලුත් අත්දැකීමක් වෙනකොට යන්නේ ස්වභාවයේ කාලෙත් එක්ක කරගෙන කරගෙන යද්දී ඒකට මිඩ දෙනකොට සතියට සිහියට ඉඩ දෙනකොට ඉබේ වෙන පැත්තට ඉඩ දෙනකොට ඔන්න පටන් ගන්නවා ඒක ක්‍රියාත්මක වෙන්න. එතකොට සිදුවෙන දේවල් මේ මට ඕන විදිහට නෙමෙයි වෙන්නේ. සිහිය වුණත් මේ වෙනස්. සමහර වෙලේ හිතාගෙන ඉන්න වෙලාව වාඩි වෙලා ඉන්න හම්බෙන්නේ නැහැ. කලින්ම මේක අවසන් වෙනවා. ඊළඟට හිතපුට වඩා අඩු වෙලාවක් ගිහිල්ලා හිතන් හිටියේ ලොකු වෙලාවක් කියලා. එහෙම නැත්නම් සමහර වෙලාවල් තියෙනවා හරි මේ වැඩි පොඩ්ඩයි නේ වැඩි වෙලා ඉන්න බැරි වුණානේ කියලා බලනකොට මේ සැහෙන වෙලාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථා එනවා. ඒ වගේමයි මේ සිහිය පිළිබඳව මේ පාලනය තමන්ට නැති බවක් එනවා. ඉතින් ඒක හොඳටම තේරුම් ගන්න අපිට පෙන්වන්නේ මේ ධර්මතාවක පියන්වාසේ පෙන්නපු ඒ සතියේ තියෙන අනාත්මතාවය දකින්න ඕනේ. නැත්තම් මේ මෙතනදී දෙපැත්තම වෙන්න පුළුවන්. ඒක දුක් වෙලා අයියෝ මගේ සතිය කැඩිලා මට ඕන විදිහට දැන් කරගන්න බෑ. භාවනා ප්‍රශ්නයක්ද ඉස්සර නම් හොඳයි. මගේ සීල ගැටලුවක් තියෙනවා දන්නේ නැහැ. මේ විදිහට වෙලා තියෙන්නේ මොකක් හරි නොදන්න දෙයක්ද බලවේගයක්ද. මේ විදිහේ මේ ඕන තරම් වෙන පැති වලට ඇදලා යන්න පුළුවන්. ඒ නිසා හොඳට මේ කාරණේම සිහියට මුල් තැන දීලා හටියට ගන්නකොට ටික ටික ඒ සාකච්ඡාවෙන් දේශනාවලින් ප්‍රවණේ කරලා තේරුම් ගන්න පුළුවන් මේ දෙන්නන්නේ අනාත්මය තමයි. ඒ කියන්නේ දැන් සතියේ තියෙන ඒ ගුණාංග ටික අපිට සාමාන්‍ය කෙනෙක් කියනවනේ ධර්මයට ඉන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරන්නයි කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නයි කියලා ඒකට මේක නෙමෙයි තැන. ඒකට තමයි මේ සතිමත් බව පාවිච්චි කරන්නේ. ඒ කායන වාර්ගයේ බුදු පියාණන් දීලා තියෙනවා මේවා තියන්නේ. ඒතර යනකොට අනිත් සේරම තැරුණත් අපි සතිය කියන එක තමයි අල්ලගෙන යන්නේ. ඒ සතිය සතිමත් බව අල්ලගෙන යන කෙනාට ඒකේ විපරිණාමය ඉතින් එච්චර බලාපොරොත්තු වෙන්නේ නැහැ. එච්චරමනේ තියෙන්නේ දැන් ඒකටම ජීවිතේ පූජා කළා එච්චරමයි කියලා ගන්න කෙනාට ඔන්න සිහිය තුල තියෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සිහිය කියන කාරණේත් ඒකට අයිති කියලා දකින්නකොට ටිකක් තරප්පන් වෙනවා. ඒක ටිකක් පුරු නෑ. නමුත් ඔය විදියට එලි කරගෙන 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 දිගටම යනකොට අපේනවා මේකත් මේ ලෝකෙට අයිති ධර්මයක්. නිසා ඒකෙනුත් කරන්න තියෙන්නේ අපිට තියෙන ධර්මතාවය අවබෝධ කරගන්නයි, පෙන්වන ධර්මතාවය දකින්නයි. එනිසා ඒ ස්ථිර නැතිකම, ඒකේ ඇතිකරණේ දුක් ස්වභාවය, නැත්නම් ඒක මට ඕන විදිහට මේ තියන්න බැරි හැටි ඒ වෙනස් වෙනකන් තේරුම් ගත්තම අන්න ඒ තුළින් අපි ධර්මයේ තේරුම් ගැනීම වෙනවා. ඉතින් ඒක තමයි මේ බුදුපියන් වහන්සේ අපට උදා කරලා දෙන්නේ. මේ සිද්ධිය ඔක්කොම අතහැරලා අනිත් තේරම දේවල් අයින් කරලා මේ සිහිය කියන එකට දාලා ඒ කායනෝ යම් වික්කවි මග්ගෝ සත්තානං විසුද්ධිය. ඒ කායන මාර්ගය තියෙන මෙන්න මේ මාර්ගය යන්න කියලා පෙන්නනවා. යනකොට අර තමන් යමින් ඉන්න එක අන්තිමට අතහැරෙන. ඒ නිසා ඒ විදිහට සතිය නිර්වචනයේ වි ඉස්සරහට ඉස්සරහට යනකොට ඉතින් සම්මා සතිය තියෙනකොට යම් කෙනෙක් ඒ සම්මා සතියේදී සමාධිය පහළ වෙන්නේ 100ට යම් ප්‍රමාණකේ 100%ක්ම මේ අතහැරීම වෙන්න එපා. එහෙනම් සතියත් අතහැරෙන්න ඕන මොකටද? සතියේ තියෙන මමත්වය, මම වඩන සිහිය කියන එක අතහැරලාම යන්න ඕනේ. යන්න නම් ඒක තමන්ට දැස්පන පිට පෙන්වන්නේ පැස්පනා පිට අතියේ මට අයිති නැති ස්වභාවය ඉතින් ඔයගෙ පෙන්නකොට ආත්මය ධර්මයේ තේරුම් ගන්නයි තියෙන්නේ. එතකොට අපි සියල්ලම අතහැරිය බවට පත් වෙනවා. ඒ නිසා මෙහෙම ක්ෂණයක් හරි දකින්න පුළුවන් වුණා නම් ඉතින් ඒක තමයි අවශ්‍යතාවය. ඒ නිසා ඒකේ අර සමාධිත්‍ය එහෙම නැත්නම් හරි දැක්ම වේ බලන්න ඒ ආකාරයෙන් අර පරතෝ ഘോഷය අවශ්‍ය වෙනවා. ඒක යෝනිසෝ මනසිකාරයේ කියන එක ඒ බලා ඉදීම අවශ්‍යයි. ඒ තමයි යෝනිසෝ මනසිකාරය හරියටම වෙන්නේ යන්නේ. එතකොට නැත්තම් ඒ ඔය අවස්ථාවල් පවා වරද්ද ගන්න පුළුවන්. ඒ නිසා අර තරම යහලා පයින් තැන ආපස්සට වැටෙන්න පිටක් තියෙනවා. ඒකටම ගොඩක් අය ආපස්සට දුවන්න තමයි වැටෙන්න තමයි බලන්නේ. නමුත් මෙතනදී තීම ඕන දෙයක් වෙච්චා වේ කියලා ඉස්සරහට පයින් පුළුවන්කම තමයි හදාගන්න තියෙන නිසා සත්‍යමත් බව සතිය නැති වුණා කියලා දකින්න ලැබීම ඒක ජයග්‍රහණයක්. ඒක බලන්න ශක්තිය හදා ගන්න ඕනේ. අන්න ඒක තමයි දැන් ඉස්සරහට දිගට කිරීම තුළින් දැන් කරන්න තියෙන්නේ නිදිපතා කිරීම තුළින් ආන්නේ ශක්තිය ඒ සෝදාන ශරීරය හදා ගන්න තමයි තියෙන්නේ. ඒකට හැකි වේවා කියලා මතක් කරගන්න.
සාදු 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 බොහොමත්ම පින් ස්වාමින් වහන්ස. ලිඛිත ප්‍රශ්න නම් එපමණයි. මෙතන සහභාගි වෙලා සිටින සියලු දෙනාටම රියැක්ට් එකට ගිහිල්ලා අර Zoom hand එක ඔසවලා තමන්ට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වෙලාවේ කරුණාකර ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිනවා. අතක් ඉසවි සිටිනවා කරුණාකර ඔබගේ ප්‍රශ්නය යොමු කරන මෙන් ඉල්ලා සිටිනවා.
මහත්මේ අවසරයි ස්වාමීන් වහන්ස. නදීප් කතා කරන්නේ. ස්වාමීන් වහන්ස, ස්වාමීන් වහන්සේ ගොඩක් ධර්ම දේශනාවල සඳහන් කරනවා දැන් පරියංකේදී මූලික අරමුණ ලෙස ආනාපානය සතිය ගත්තු කෙනෙකුට හුස්ම අත්හරින සහ අත්හැරෙන වෙලාවක් තියෙනවා. ඒක මම මට ඇහිච්ච විදිහ මා නිවැරදි කරන ස්වාමීන් වහන්සේ වැරදි දෙයක් කියුණොත් ඒක හරි අමාරුයි කියලා කියන්නේ ඒක යෝගියාගේ හරි සතිය කරන කෙනාගේම අත්දැකීමක් කියන එක මට ඇහිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ ප්‍රශ්නේ ගොඩක් කාලයක් තිබුණා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මේ අත්හැරෙන බව දන්නවා ස්වාමීන් වහන්සේ. නමුත් ඒ එතන වෙන ඒ මාරුව අල්ලන්න ගොඩ කාලයක් අමාරුලා තිබුණා ස්වාමීන් වහන්සේ. දැන් එහෙම දැන් ඒ මාරු වෙන වෙලාවට ආයි හුස්මෙම රැඳිලා ඉන්න හැදුවොත් ලොකු වෙහෙසක් ඒ දැනිලා තියෙනවා ස්වාමීන් වහන්සේ මට. ඒ කියන්නේ පරියංකේ සමහර දවස්වලට ඔය දැන් ඒ අත්හැරෙන බව අත්තරුණයි කියලා දන්නවා ඉන්නවා. එතකොට හරි සනීපයි. නමුත් අර දැන් අත්හැරෙන්න යනවායි කියලා ආනාපානේ දැනෙනකොට ඒක තව බලනකොටම එයා බොහොම අර හුස්ම තද වෙන ගතිය ටිකක් වැඩිලා වෙහෙසක් එනවා ස්වාමිනේ. පස්සේ පස්සේ ඒක අර දැන් ලොකු ස්වාමිනාසකට කියලා පස්සේ මම ඔය නිස්සාරණවානේ තාම මේ කමට අසුද්ධ කරනවත් කියලා මේක දැනගත්තාට පස්සේ ඔය ප්‍රශ්නේ තිබුණා. දැන් තේරෙනවා ස්වාමිනාසෙ දැන් ඒ අත්හැරෙන වෙලාවේදී නැවතත් හුස්ම බලන්න ගියොත් තමයි කියලා මට අර වෙහෙස දැනෙන්නේ ස්වාමීන් වහන්ස. මට ඒක අදහසක් ලෙස ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරොත් හොඳයි කියලා හිතුණා ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.
ඔව් ඒක හුස්මත් මුලදී ආරම්භයේ අපි සිහිය තියාගන්නවනේ හුස්මත් එක්ක ඒකට දාගන්නත් දෙසි නෑ මුලදී.
එහෙනම්
දුවන හිතක් තියෙන්නේ. ඒ ඔය විදිහට දුවන හිත යම්තම් හරි කොහම හරි උස්පට ගත්තම් පස්සේ ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක්. ඉතින් අන්න ඒකේ තමයි මුල කාලේ ගත කරන්නේ. මේ ඒකට හුරු වෙමි. ඔය දෙහි නගිනවා වගේ ඉංග්‍රීසි එක ගෙවෙන්න ඕනේ. හැම හැම වෙලාව උස්මට දාගත්ත කෙනා ඊට පස්සේ උස්මත් එක්ක ගත කරන්න දක්ෂ වෙනවා. ඊට පස්සේ යාට භාවනාවේ මේක. අර මුල කාලේ අර උස්මත් කාලේ දෙයක් හරි බලා ගන්න. ඊට පස්සේ ඔන්න උස්මට දාගත්තන් හස්සේ කාලේ ඔන්න ඒ කත් එක්ක ගත කෙරේ. ඊට පස්සේ ඉතින් ඒකෙත් ඔහි ගත වුණාට ඊය ටික ටික යතර දිනු වෙන නිසා දිගට කිරීම එක්ක මේ දිනු වෙන නිසා දැන් හුස්ම මේ දකින්න පුළුවන් වෙනවා වැඩිපුර. ඊට පස්සේ හිතෙනවනේ මේ හුස්ම කියලා බලන් හිටියට දැන් මේක බලන්න එපා ස්පර්ශේ කොහෙද හුස්ම වදින්නේ කොහෙද කියලා තිබීම හැකලින් මේ ස්වභාවයන් ටිකක් බලමු තව කියලා දැන් ඉහි වැඩි වෙන අලුත් තොරතුරු බලන්න පුළුවන්. ඒකට බලන්න බලන්න ඔන්න අර ඉස්සර හුස්මත් එක්ක දුවනවා පටන් ගන්නවා මැද්ද දුවනවා සමහර විට නාය ගායන බඩ දක්වා වේ දුවනවා හිත හොඳට හුස්මත් එක්ක ඒකාත්මිකයි කියලා දුවනවා. හැබැයි ඊට පස්සේ තේරෙනවා එහෙම නෙවෙයි එක තැනක ඉඳන් බලන්න ඕනේ කියලා නාය වදින තැන විතරක් තෝරගෙන ඒක වැඩිගෙන යන එක බලාගෙන ඉන්නවා. අන්න එතකොට දැන්නේ හරියට හුස්ම අහුනේ හොඳට මේකනේ මේ දීර්ඝව වෙනවා කියන්නේ මේකනේ කෙටි කියලා ඔන්න දැන් ඒ ස්පර්ශයන් අනුව තේරුම් ගන්නවා. එතකොට ඒ එන්නේ විදිහට බලන්න බලන්න මේක තුල තියෙන ඇත්ත පේන්න පටන් ගන්නවා. නැත්තම් මේ දැන් ස්ම කියලා හිතෙන් හදාගත්තේ ඒ තියෙන මනෝකුබ්බංගම ධර්මයක් නේ. මේ හිතෙන් හදපු කාරණේ මෙහෙම මේ බලන් හිටියට මේ දැන් අහය ගාව වැඩි 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 යන ප්‍රවාහයක්. ඉතින් ඒකත් එක මොහොතකට එක කොටසයි වදින්නේ. ඔහොම බැලුවාම මේ හුස්ම කියන්නේ ඉතින් කොටස් ටිකක් නේද? එහෙනම් හොඳට Tamanthama පේනවනේ. ආන් එතකොට ඔන්න ඔය හරිය වෙනකොට දැන් සීය වැඩි නිසා අර තනි කර උස්ම ආස්වාස ප්‍රස්වාස කියලා ගත්ත gediy pitin kima හුස්ම කියනකින් අපි අයින් වෙනවා. ඒ වැරදි බල්ම ඔන්න ටික ටික යථාර්ථයේ පේන්න පටන් ගන්නකොට අරම බලන්න බෑ. දැන් අරම පේන්නේ නැහැ. ඊට පස්සේ වෙන්නේ අර හුස්ම ඒ අතරේ සිහි වැඩි වෙන නිසා පිළිසුද්ධිය වෙන නිසා සැර හුස්ම නෙමෙයි ඔන්න සියුම් වෙනවා. සියුම් වෙනකොටත් මේකම පවත්ගෙන යනකොට වෙන්නේ අර ඊළඟ සියුම් ස්වභාවයට මේක බලන් ඉන්න ශක්තිය නෑ. ඒ දැන් තාම උරු වෙලා හිටිය රළු හුස්ම බලන්න ඒක භාවනාව කියාගෙන හිටියා. මේ ගෙවෙන එකක් බලන්න තරම් අවධානයක් හදාගෙන නැහැ. ඒ වගේම දැන් ගෙවෙන. එතකොට තේරෙන්නේ නැදණී ගියා. ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ කරන්න දෙයක් නැහැ කියනකොට අර මෙච්චර වෙලා තිබ්බ හුරුව මෙච්චර කල් දැන් කරන් ගිය මේ ආපු ගමනකුත් තියෙනවනේ. තමන් කරපු දෙයක් තියෙනවා ලබාගත් තැනක් ජීවිතයක් තියෙනවා. මේ අතරේ මෙන්න ඒක හැලහැප්පුණා වගේ වෙනවා දැන් මේ ගෙවීමත් එක්ක. ඒ ඔන්න තන ඉතින් ඒකත් තිබ්බ වගේ අර ප්‍රශ්නේ දාකතුකල්ලා සාකච්ඡා කළා විසඳගෙන දේශනා අහලා ඒ විතරක් නම් මදි. කරලම කරලම කරලා කරලම ඔන්නතන අවදි වෙලා ඒ සියුම් භාවය දක්වා වෙනස් වෙන හැටි දැන් කොයි මොහොතේද මේ රළු එකේ ඉනස්සියුම් එකට මාරු වෙන්නේ. ඒ ස්වභාවය දිහා බලන්නේ බලන්න බෑ. ඉතින් බලන් ඉන්නකොටම නිකන් ඒක මේ තර කැවිලා ගිහිල්ලා වෙන ස්වභාවයකට වැටෙනවා. ඒ මොන වුණත් අපිට කරන්න තියෙන එකම දේ බලන් ඉන්න එක නෙකට බලන් ඉන්න. මොකෙන්ද මේ ඇස් දෙකෙන් නෙමෙයි. ආ එන්නේ බලන් ඉඳීම ඒ බැල්ම හදා ගන්නවා, හුරු කරනවා. ඉතින් ඒතරට ඒකටම කියනවා සතිය වැඩෙනවා කියලා. ඒ නිසා එතෙන්ට අවදි වෙන එක ඊට පස්සේ භාවනා බවට පත් වෙනවා. ඊට පස්සේ මේ භාවනාව කියන්නේ බලායින්න. මත අවදිවක් තේදී බලායින්න. කරන්න දෙයක් නැහැ. ඒ හුස්ම ගන්න හලන්න කියලා. නෑ නේද? ඒක දිහා බලයින්න කියලා කිව්වත් නෑ. ඉතින් ඔන්න ඔය මාරුව වෙන වෙලාව තමයි ඔය ඉබේ වැටෙන හුස්ම. එහෙම නැත්නම් මෙන්න කිරීම නැති වෙන වෙලාව කියනවා. භාවනාව කරන එකෙන් කෙරෙන බවට මාරු වීම කියනවා. ඒක ඒ විදිහට ලොකු විපරිණාමයක් නම් තමයි. ඉතින් ඒ අතරේ ඊට අමතරව දැන් ඔය සිද්ධි ඔහොම විස්තර කරාට ඔබට උදව් වෙන අමතර කාරණා එකඟ බව තියෙනවා. ඊළඟට ඒකට එකඟ වෙනවා එක්කම දැන් හුස්මට ඒක දාගත්ත ගමන් වෙන සැපේ සනීපේ තියෙනවා. ඒකට එනවා තව ධර්මතා ගුණ ධර්ම මේ ධර්මතා වලින් මේ අඟ ගස්සන ගතිය, පිනා යන ගතිය හොඳට අය මේ ප්‍රණීත වෙලා වතුර වලින් ආවලා වගේ සීත සාවරකින් වගේ ඒකගේ සැප ගතිය රුචි ඔය වගේ හැමදේම තියෙද්දි මේකටම දාගෙන ඉන්න එක. ඒ ඔන්න ඔය වගේ සම්මාදිටියක් මේ අවස්ථාවේ තියාගන්න වෙනවා. එතකොට තමයි අර ප්‍රධාන තැන දෙන්න ඕනදී හුස්මනේ අපි තෝරගත්තේ යන් ඒකෙම ඉඳලා ඒක නැති වුණත් ඒක ගෙවුනම් පස්සෙත් යම් දෙයක් මතුවෙලා පේනවා නම් ඒ පේන්නේ හුස්මෙම අනිත් ස්වභාවයක්. එහෙම නැත්තම් හුස්ම කියන්නේ තරමුණක්. හුස්ම අරමුණම තමයි දැන් මේ වෙනස් වෙලා හැම නැත්නම් එළියක් වගේ පෙවුනොත් ආලෝක ගතියක් පෙවුනොත් කලින් වර්තාවෙත් තිබු ඒ වගේ වෙන්නේ මේ එකම හුස්ම තමයි වෙනස් විදිහකින් පේන්නේ. එහෙම නැත්නම් කනට එන එකී ශබ්දයක් එක්ක එනවා. ඉතින් මෙන්න මේ වගේ මේ කයේ කම්පන චංචල දැන් හුස්ම කියලා එකක් නෑ. හැබැයි ඇතිවීම නැතිවීම ටිකක් කය තුළ යම් ප්‍රකට වීමක් තියෙනවා. ඉතින් ඔක්කොම එකයි. මොකද අර තියෙන කාරණා හුස්මම තමයි දැන් අර ඒක සිවුම් වෙලා මේවා ඔක්කොම එකක් බව පේන්නන පැත්තට ටික ටික යන එක කියලා අවදි වෙන්නයි තියෙන්නේ. ඉතින් ඒ අවදි වීමේදී ඊට පස්සේ අපිට ආස්වාස් ප්‍රස්වාස කතාවක් නෑ. හට ගැනීම තමයි බලන් තියෙන්නේ. එහෙම නැත්නම් හට ගැනීම නැතිවීම බලන් තියෙන්නේ. එහෙම නැත්නම් හට ගැනීම නැතිවීම එකට වෙන හැටි බලන්න. එහෙම ගලණයක් තමයි ඉතින් බලන් තියෙන්නේ. ඒක වෙනකොට ඉතින් ලොකු පරිවර්තනයක්. ඊට නැත්තම් කාලයක් මේකට අර කිව්වා වගේ පෙරදිලා පෙරදිලා උත්තර අරගෙන අතරින් නැතුව කොහොම හරි මේකේ එළිදා ඉඳගෙන ඒ අතරේ සක්මන තුළිනුත් එදිනෙදා වැඩවලින් සිහිය ඒ වගේම ඒ ධර්ම තුළ ගත කරලා සීලය ආරක්ෂා කරගන්න එක ඒක සතිය උදව් කරගෙන සීලය සතිය හොඳට පදන් කරගෙන ඔය විදිහට ඉතින් ධම්මානුදම් ප්‍රතිපදාවේ දිගට යනකොට අන්න පුළුවන් වෙනවා ඒ කාරණා පිළිබඳව දක්ෂ වෙන්න. ඉතින් එතකොට ඒක මේ විදිහට වෙලාවක එලි කරනවා. මෙහෙම අත්දැකීම් තිබුණා කියලා. ඒක අනිත් අයටත් උදව්වක් ප්‍රයෝජනයක් වෙනවා. මෙතෙන්ද ගිය අයට යන්න අයට සල්ලා කරපු අයට සතුටක් වෙනවා. ඒක දිගට තව යවෙනවා. බලාහිදීම දිගට කරන්න තියෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහෝවත් තුන් තිරුවන් සරණයි. සාදු සාදු සාදු.
තව කිස් කාට හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න. කවුරු හරි ප්‍රශ්නයක් අහන්නකන් ස්වාමීන් වහන්සේ මට පොඩි ගැටලුවක් තියෙනවා ඉදිරිපත් කරන්නද?
නැයි
ස්වාමීන් වහන්සේ මම ඉස්සර භාවනා කරනකොට මේ මේ වාර්තා ලියන්න පොඩ්ඩක් මැලි වෙනවා, ටිකක් ලැජ්ජා ගතියක් තිබුණා. මේ වැරදුනොත් කියලා හැම පොඩි ලැජ්ජාවක් තිබුණා. ඉතින් පස්සේ මට තේරුණා හාමුදුරුවරු හරි කරුණාවන්තයි. ඉතින් හොඳට උපදෙස් දෙනවා. ඉතින් ලියන්න ඕනේ කියන එක මට තේරුණා. ඊට පස්සේ මම ලියන්න පටන් ගත්තට පස්සේ මට තේරුණා මේ ඇත්තටම අපි භාවනා කරනකොට අපි යම් යම් තැන්වල හිර වෙනවා. එතකොට ඒ හිර වෙලා එක තැන ගොඩක්කල් ඉන්නවා. නමුත් මේ වගේ ඒ වගේ අවස්ථාවක් විස්තර කරලා මේ වார்த்தාවක් ලියුවට පස්සේ ඒකට ලැබෙන පිළිතුර නිසා අපිට මේ ඉස්සරහට තල්ලු වෙන ගතියක් වගේ දැනෙනවා ස්වාමීන් වහන්ස. ඉතින් ඒක මේ මේක ඇත්තටම භාවනාවේ දියුණුවට අත්‍යවශ්‍ය දෙයක්ම නේද කියලා මට මේ පොඩ්ඩක් ස්වාමින් වහන්සේගෙන් තහවුරු කරගන්න ඕනලා තියෙනවා.
ඔව් ඉතින් මේ වෙලාවේ කට්ටිය ප්‍රශ්න අහන්න නැති හින්දාද කොහෙද එහෙම එකක් වගේ එකක් නිකන් නිකන් හිතන් තියන්න හිතිලා වගේ. ඒක කාරණේ නම් ඇත්ත මේ මටත් ඔය අත්දැකීම ටිකක් තියෙනවා. මොකද දැන් ඔය සාමාන්‍ය ගිහි කාලේ ඔබ සාමිනාසික වැඩසටහන් වල ඉන්නකොට ඉතින් අපි දැන් සාමාන්‍ය එන්නේ මේ වගේ වැඩසටහනට එන්නේ නැහැනේ සාමාන්‍යයෙන් භවනා කරන්නේ නැතුව ඉඳලා එන්නේ නැහැනේ. භාවනා කරමින් ඉන්නේ තමන්ගේ ජීවිතෙත් භාවනාවට කැප කරනවා සාමාන්‍යයෙන් කරපු කෙනෙක් මේ වැඩසටහනකට එන්න හදන්නේ තව දිනු කරගන්න සහ ඉතින් අන්න එහෙම කරනකොට ඉතින් පොඩ්ඩක් අපිට හිතෙනවා දැන් ඉතින් භාවනා කරන කෙනෙක් මොකද අපි ජීවත් වෙන ලෝකයේ මේ කට්ටියත් එක්ක ගත්තාම මේ එහෙම පිරිසක් නැහැ. ඒකකොට ටිකක් ඉතින් හැදෙනවා මං ඉතින් භාවනා කරන කෙනෙක් සාමාන්‍යයෙන් දේවල් තේරෙනවනේ හිත පොඩ්ඩක් එකග වෙන නිසා අර ධර්මකාරණ ටික ටික තේරෙනවා ක්ලාවට. එතෙන් අර ආවමත් උත්සාහ කරන්නේ අර තමන් කරන එකම තමයි. ඉතින් අර වැඩසටහනේ ඇවිල්ලා දවස් පහක වැඩසටහන නම් එක වාර්තාවක් දෙකක් තමයි දාන්නේ. දාලා ඉතින් අර ඒකට දෙන උත්තරේ අරගෙන කොහොම හරි මේකේ කොහොමද කියවෙන්නේ මාර්ගඵලයක් කියවෙනවද එතෙන් හොදි හොදක් කියනවද ඕක තමයි බලන්නේ. ඉතින් ඕක ඔය විදිහට තමයි ගත කරන්නේ. ඉතින් අර දැන් පහු කාලෙක තේරෙනවා අනේ මේවා ඇවිල්ලා දවස් පහේ වාර්තා පහක් දැම්ම නම් කොච්චර දෙයක්ද තමන් අර හිතාගෙන ඉන්න කටුවෙම ඇතුළෙම ගත කරලා විතරේම ගත කරලා ආපහු යෑමක් සිද්ධ වෙන්නේ නැත්තම්. ඉතින් ඒස එහෙම කළා නෑ. ඒක ස්වභාවිකයි. ඒක හැටිද මන්ද ඒක ඉතින් මේ මගේම පෞද්ගලිකව මමත් එහෙම තමයි කළා. මේ විතර හරි කම්මැලි ඉදිරියට කොහොමදත් අර ලොකු සංඥාංශයේ මේ ප්‍රාර්ථාවකට උත්තරයක් අහන්න නැගිටින් ඉදිරියට ගන්නවනේ. ඉතින් ඒ වගේ එකකට ජීවිතේටවත් යන්න තරම් මේ පෙළමෙන ස්වභාවයක් නෙමෙයි තිබුනේ. ඉතින් දැන් තේරෙනවා ඉතින් ඒ වගේ වුණාම කොච්චර වාසියක්ද ලැබෙන්නේ කොච්චර කෙලස් ගොඩක් කැපෙනවද එහෙම ඉදිරිපත් වෙද්දී එහෙම වார்த்தාවල් ලියද්දී අර කිව්වේ කොච්චර මේ සල්ලුවල් ලැබෙනවද තමන්ගේ මේ ධර්මෙට නැත්තම් කරගෙන යන මේ වැඩපිළිවෙලට එහෙම නැත්තම් අර එකතැන පල්ලු වෙන ගතිය කැඩෙන්න එහෙම නැත්තම් ඔය හරි කියලා හිතාගෙන ඉන්නවද අනේ ඒක නැති වෙන්න ඒ වගේ ඉතින් ඒකත් හිතාගන්න බෑ අතට මේක අර ගොඩක් බල කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි ඒ නිසා එහෙම බල කිරීමක් සුදුසුනේ. එකතර වෙලා වෙන්න ඕනේ තම හම්බ ඇතුලෙන් එන්නත් ඕනේ. ඉතින් ඒක ආවන් පස්සේ හැබැයි නවත්තන්නත් බෑ. ඊට පස්සේ ඔන්න පැල්දින්න ඇවිල්ලා ඉන්නකොට ඉතින් කොයි වෙලෙද දැන් මේ කවතහන් තියෙනවා කොයි වෙලෙ ඊට පස්සේ ඔන්න ගිහිල්ලා අහගන්න. ඉතින් අහ බනු. ඉතින් මම බයිනවා මොකද මේ හරයි යයි නැද වාර්තා තුනේකට දාන්න බැරුණා. ඇයි අද සාකච්ඡාව පොදු එකේ දාන්න බැරුණේ හැම විටම මෙල්ල තනින්ම ඉල්ලනවා ඉල්ලන්නේ මේ ඉතින් ඒක අහගත්තාම මේ භාවනාවට උදව්වක් මේ ඒක ඊළඟ පස්සාරේ කරනකොටම ඒක මේ උත්තරේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ අහගන්න ඉන්නේ අහගත්තු ගමන් මේ දියුණු වෙන බව තේරෙනවා. අර මේ ඉතින් කියලා ඔය වගේ අනිත් පැත්තටත් එනවා උනන්දු. ඒත් ඔය වගේ ඒකත් අර තමන්ගෙන් එන්න ඕනේ. ඉතින් ඒ කරන අනුග්‍රහය බුදුහාමුදුරු දේශනා කළා තියෙනවානේ මේ අනුග්‍රහ පහ කරන්න සීල අනුග්‍රහයේ තමන්ගේ ධර්මයට කරන්න සුත අනුග්‍රහිතේ මේ විදියට අහගෙන කරන්න ඕන දේවල් පිළිවෙල අහගෙන ඒක හරියට අහගන්න සතිපට්ඨාන පිළිබඳව ඒකායන මාර්ගයෙන් අහගන්න ඊළඟට සීල අනුග්‍රහය සුත අනුග්‍රහය සාකච්ඡා අනුග්‍රහය ඒක කළ ඉවරලා ඉතින් ඒක ඉදිරිපත් කරන අත්දැකීම කියන්නේ තේරෙන විදිහට තමන්ට දැනෙච්ච විදි ඉදිරිපත් කරන්න ඒක සාකච්ඡාවට බඳුන් කරන්න මේ අනුග්‍රහයෙන් කරන්න ඕනේ තමන්ගේ මාර්ගයේ ඉස්සරහට යන ඊළඟට සමත අනුග්‍රහිතේ විදර්ශන අනුග්‍රහිතේ කියන මේ පහ ඒ කියන්නේ තේ සමත අනුග්‍රහිතේ විදර්ශන අනුග්‍රහිතේ පිටියෙන් තරලවම ගත්තොත් සක්මණ පරියන්ගේ යෙදෙන්න එහෙම නැත්නම් සිහිය දිගට පවත්වන්න ධර්මාලියන් පටපදාවේ යෙදෙන්න තමන් ඉතිවි ඒකට මේ උදව් ටික ඔක්කොම ගන්නවනේ මේ අවස්ථාවන් ලබා ගන්නවා මේ වැඩට සම්බන්ධ වෙනවා. ඉතින් ඒකත් සුළුපටු කාර්යයක් නෙමෙයි ලෝකේ ඊයන් කී දෙනාද මේ වගේ යෙදිලා ඉන්නේ. ඒ නිසා ඒක යෙදෙනා වගේම අර ඉතුරු ටිකත් කර ගැනීමට දක්ෂ වෙන්න මේ දැන් ඔය අපි මතක් කරන අඩුපාඩු අපිම කරපුවා කියා තියෙනවනේ. ඉතින් ඒවා මකා ගන්න, මේවා උදව්වක් කරගන්න. මෙතෙන් ඒ විදිහට ඒ ප්‍රකාශයේ ඉදිරිපත් කරගෙන ඉතින් ඔන්න ඔය විදිහට තමයි කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොමත්ම පිං. තවත් කාට හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න. කරුණාකර සුදර්ශන් ශනියා ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස ප්‍රශ්නයක් නෙවෙයි, අර ඉස්සෙල්ලා කිව්ව එකටම මට ඉස්සරහට ටිකක් විස්තරයක් කියන්න හිතුණා. ස්වාමීන් වහන්ස දැන් මටත් මුලදී තිබුණේ මම අවුරුදු 3ක් විතර ඉඳලා භාවනා කරන කෙනෙකු. මට මුලින්ම කමටහනක් ලියන්න දැනෙන්නේ නැතිකම වගේ අර බයක් තිබුණ වார்த்தාවක් දාන්න. ඊට පස්සේ භාවනා කරගෙන කරගෙන යනකොට කමටහන වார்த்தාවක් නොදා බැරිකමක් තිබ්බා. ඒ කියන්නේ සමහරවිට එක වார்த்தාවක් දාලා ඉවරනකොට තව අත්දැකීමක් ආවා. ඒ මෙහෙම අත්දැකීම් වෙනස් වෙවි හරියට අර භාවනාව රස විඳිනවා වගේ ඉදිරියට යෑමක් තිබුණා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒ ටික එහෙමම දිගටම වැඩසටහන එනකම් බලන් ඉන්න කමටහන් වார்த்தා දාන්න වගේ එහෙම තිබුණාට දැන් ස්වාමීන් වහන්සේ දැන් අර දැන් කෙරෙන්නේ දැන් භාවනාව හුරු වෙලා තියෙන්නේ අර දිනපතාය කරන වෙලාවට ඉබේ කෙරෙන බවක් දෙනවා. කියන්නේ ඌමනාවෙන් කරන්නෙත් නැහැ, උනන්දුවෙන් වගේ උනාට වෙලා වෙනකොට ඒ ටික කෙරෙනවා. දැන් කරන වැඩක් සිහියෙන් කෙරෙනවා. සවනස මට දැන් දැනෙන්නේ මම කියන දැන් හිත මේ නිකන් කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා ගේ ඇතුලේ ඉන්නවා. ගේ ඇතුලේ ඉඳගෙන අර අවශ්‍යම කෙනෙකුට දොර අරිනවා. ඇරලා ඒ අවශ්‍යතාවය කරලා දීලා ආය අර ඇතුළටම ගිහිල්ලා ඉන්නවා වගේ අර අවශ්‍ය වුණොත් විතරක් වගේ දොර ඇරලා ඒ කරනවා. මට අවශ්‍ය වුණොත් එළියට බහිනවා, ආය ඇතුළට එනවා වගේ. අර මේ කියන්න තරම් දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ. ඒ වුණාට අර ඒ කරන්න තියෙන හැමදේම කරගෙන දැන් ධර්මදේශන අහන ඒ ටික කරගෙන යනවා. මටත් අර ගෲප් එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ පොඩියට හදාගත්තේ. ඒගොල්ලන්ටත් ඒ ධර්මදේශන මේ වගේවා දානවා. එතකොට අර ධර්මදේශනාවේ තියෙනවා වගේ අර ඒ ප්‍රතිපදාවේ යනවා ස්වාමීන් වහන්සේ. මේ එක ගානක් නැතුව ගිහින් වගේ තියෙනවා. ඉතින් ඒ විදිහ නේද හරි ස්වාමීන් වහන්සේ, මට දැනෙනවා ඒක හරි කියලා මගේ ජීවිතෙත් වෙනසක් වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි මට කියන්න හිතෙන ස්වාමීන් වහන්සේ තව උපදෙසුත් ලබා දෙන්න. ඒ වගේම අපිට කමඨාන් දෙන සියලුම ස්වාමීන් වහන්සේලාට මේ වැඩසටහන් කරන හැමෝටමත් පින් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරන අනුමෝදන් කරනවා ස්වාමීන් වහන්සේ. අවවාදයක් ලබා දෙන්න ස්වාමීන් වහන්සේ. හේවත් සර්ණයි.
මේ විදිහට කොට අපිට මේ එහෙම මතක් වෙලා එනවා. ඉතින් දේවල් ඉතින් මේකම තමයි වැරදි කළා, මොඩකක් කළා තමයි ඉස්සරහට යන්නේ. ඉතින් මේ වර්ග සම්බන්ධයෙන් කියනකොට ඒ දවස්වලදී මමත් මතකයි ඒ වார்த்தාවල මේ ලියන දේවල්. ඉතින් ඒකේ ඉතින් අපි හිතන්නේ මේ දැන් මේ ලොකු සාමිනන්සේ මේ අපිව දන්නේ නැහැ නේ, විතර මහා පිරිසක් ඉන්නවනේ වගේ භාවනාව දන්නේ නැහැ නේ. ඉතින් ලියනවා මීට අවුරුදු ගානක එහෙම නැත්නම් අවුරුදු කීපයකට කලින් පටන් ගත්තා. ඒ කාලේ නම් මේ විදිහට ඇයි තිබුණේ. ඊට පස්සේ ටික කාලෙකට පස්සේ මේ වගේ ඇයි තමයි භාවනාව සිද්ධ වෙන්නේ. දැන් මේ වෙනකොට සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා ඉතින් ඔන්න ලියන්න පටන් ගත්තා. ලියනකොට නිකන් ස්ටෙප් කෝල්ඩයක් වගේ පීරිලා එනවා. ඉතින් මේ ලොක්සාවේ නැස්ති බයිනෝවට මේ අතීත නිකන් පට්ටන්දර ඕනේ, මේ රචනා ගැමි ලියන්න ඕන නැහැ. මේ අද කිච්ච මේ වර්තමාන භාවනාවල ඉවනයි ඇති. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ අපි ඉතින් හොඳ කියයි, මේ අපි හරි කියයි, දියුණුවක් කියයි, එක්කෝ කොහෙලේද මාර්ගඵලයක් දෙන්නේ ඕකනේ. ඉතින් බලන් ඉන්නේ දැන් මොකද භාවනාවක් වෙනවා, කරගන්න පුළුවන්, පැයක් වාඩි වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඕවත් එක්ක අපි බලාපොරොත්තු වෙන්නේ ඊළඟ ඒක ස්වභාවයක්. ඉතින් ඒක තමයි සංහාවේ ඇති. ඉතින් ඕක අපිට මේ එකපාරට ලකින් වෙන්න දකින්න පුළුවන් නම් එහෙම ඒකට ලොකු පෙර තින්න එහෙම නැත්තම් කරපුරුද්ද පෙර සංස්කාරي හරි කරගතිය එන්න ඕනේ. ඉතින් ඒවත් එක්ක තමයි මේ වෙනමුත් ඉතින් මේ ඉන්න කොටත් මේ යන ප්‍රමාණයත් සතුටු වෙන්න පුළුවන් සම්පූර්ණයි. ඉතින් ඒ නිසා ඒ වගේ අඩුපාඩු කළා වැඩි කළා තමයි තේරුම් ගන්න. නිකා මේ දැන් තේරෙනවා. ඉතින් අර පරියන්කයක් හක්වනක් මේ වර්තමානයේ දැන් වෙන ටික හරියට ලියන්න පුළුවන් නම් ඒ ඇති එක ස්වාමීන් වහන්සේට තේරෙනවා. එතකොට මේ ඉන්න මට්ටම ඒක ගැන තමයි උපදෙස් ලැබෙන්නේ. අනිත් එක උපදෙසක් ලැබෙන්නේ නැහැ කවදාවත්. මේ හොඳ පැත්තකට වැඩක් නැහැ ඉන්න තැනට ස්ථිර කරන්න දේවල්. එතන ඉස්සරහට යන්න අඩුපාඩුවක් එව නැත්තම් ඒ ලේසිම නැති කෙලෙසය සංයෝජනය අපිතුළු තියෙන මාන තණ්හා මාන දික් වලින් ඒ තණ්හා මාන දික් කියනකොට මාන්න කියනකොට සංයෝජනේ කාම රාග පිටික රූප රාග රූප රාග මාන උද්දච්ච විඥා මෙන්න මේ තුන මේ පැත්තට මේ වැඩි ප්‍රවදින්න ඉතින් එතකොට මේ මාන වැඩි කඩෙන්න ඉතින් සෑහෙන්න ප්‍රහාරය වැදෙනවා. වැදෙනකොට අපි ඉස්සෙල්ලින් කැමැත්තක් නැහැ ඒක නැති කරගන්න. හරි ඒක හිත ඇතුළෙම පලියන් වෙච්ච එකක් නේ. ඒක ඔක්කොම නිසාම තමයි අර හොඳ කැමති රසවත් දේවල් මේ යොලියක් කොහොම හරි ඉන්න එක හොඳයි කියා ගන්න. ඒකට සතුට වෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ දේවල් උත්තර. ඒ නිසා ඒක දැක දැක හටියුතු කරන්න ඕනේ. මේ අතරේ ওই විදිහට පුළුවන් තරම් යෙදිලා ගතියුතු කරනවා. ඒ වගේමයි මේ විදිහට ගැටලුවක් නැතුව සතිමත් වෙලා යන්න හදා ගන්න කෙනා ඒ ධර්ම මාර්ගෙම දැන් ඔය කියන වගේ ගෲප් එකක් හදාගෙන කරනවා. ඒ වගේම මේ දේවල් තියෙනවනේ සතිපස්සලට සම්බන්ධ වැඩ තියෙනවා. ඒ දේවල් වල යෙදিলা බලනවා. එහෙම නැත්නම් තමන්ගේ මටත් දෙදිනදා ජීවිතයේ ගිහියෙක් විදියට සාමාන්‍යයෙන් කටයුතු තියෙනවා. අන්න ඒ වගේ දෙයක යෙදিলা ගොඩක් අපි ඉස්ස භාවනා මාර්ගයට එනකොට ගොඩක් අපි හලනවා. හලනවා කියන්නේ ඇත්තම හැලෙනවා වැඩ අනවශ්‍යයි කියලා හිතන වගේ වැඩ. නමුත් දැන් ලොකු සංඥාසයෝගේ ඔය උදාහරණේ අවුරුදු 20ක් 30ක් කටයුතු කරනකොට මුල් 20ෙම එච්චර නැහැ ආරණ්‍ය වාසී. ඊට පස්සේ තමයි මේ අන්තිම 30 තමයි මේ සතිපාසල පටන් ගන්න එළියට එන්නේ. ඒ කාලේ 16 වෙනකොටත් දාසේනේ අතම හරියටම පටන් ගත්තේ සතිපාසල ෆොටෝ ගැනීම තහනම්. මම දැකලා තියෙනවා බැනලා එලවනවා මේ වැඩසටහනක අතරේ වාඩි වෙලා ඉන්න එකේ ෆොටෝ ගන්න. මේ බැනලා එලවනවා ෆොටෝ එකක් හොයාගන්නේ නැහැ. අර කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේත් එහෙම ඥානසේ ප්‍රතිපත්ති ඥානාරාම ස්වාමීන් වහන්සේලා. ඉතින් අර ඒවත් එක්ක මේ එහෙම ගියපු කෙනා දැන් එහෙම එකක් නෑ. හැමතැනම සින්තූරු තියෙනවා ෆොටෝ වීඩියෝ හැමතැන. ඉතින් කියනවා දැන් ඉතින් අන්‍යභාවය නැති වුණා නේ වම් මොනව කරන්නද. ඉතින් ඔන්න මේ දැන් පතිවත නැති වෙලා කියලා ඉතින් පිටියට යනවා. ඉතින් අන්නේ වගේ අර අලුත් ඒ තුලින් උන්න විනාශය මේ ධාරිතාවේ පරික්ෂා වෙනවා. නැත්නම් දැන් අර කලින් දැන් මේකේ මේ විදිහට මට ය아가න්න පුළුවන්. දැන් මේවා කරනකොට කොහොම ඇද්ද කොහොමද ඒ වගේ තියෙන අලුත් අලුත් සත්ත්වවලදී වැඩ කරන්න කියලා තමන්ගේ ධාරිතාවේ පරීක්ෂා වෙනවා. ඉතින් එහෙම එහෙම දදා දදා ලොක්සයෙන් සමන්ගේ පරීක්ෂාව තමයි කරනවා ඇත්තේ. ඒ නිසා අපිටත් අන්නේ ඒ විදිහට ජීවිතේදී මූණ දෙන්න වෙනවනේ. විහිං නම් දාගන්න නරකයි. ඒක හොඳට සතිමත් කෙනෙක් හැටියට හොඳටම තේරුම් ගන්න ඕන. ඉන්නම් තනේව නෙවෙයි. නමුත් අපිට ජීවිතේ තියෙනවා යම් යම් අවස්ථා මේ විදිහට යොදා බලන්න පුළුවන් දේ. ආන්නේ යොදා බලන්න පුළුවන් දේවල් එක කටයුතු කිරීමක් කරන්න පුළුවන්. ඒකට ඒක සතිමත්ව සති සම්පජන්නේ යුක්තව ඒ වගේ දෙයකටත් හිත දාලා තමන්ගේ ප්‍රයෝජනින් සලකලා තමන්ගේ ජීවිතේ එදිනදා තියෙනවනේ ඒ තුලින් වැඩක් වෙන දේවල්. දැන්නේ වගේ දෙයකට තමන්ම යොදලා හිම තමන්ගේ දිනදාරිතා පරීක්ෂා කරන්න. එහෙම නැත්නම් සමහර විට මේ මෙච්චර වෙලකදී නම් මගේ සීමාව කැඩෙනවා. මේ ටිකේ නම් පහසුවෙන් ගත කරා. හැබැයි මේ මට්ටමට යද්දී නම් මේ කැඩෙනවා. එච්චර විදිහට කරගන්න බෑ කියලා දකින්නවනේ. දකින්න පුළුවන්කම ඇති වෙනවා. ඊට පස්සේ ඉතින් ආපස්සට එන්නත් පුළුවන්. ඒක නැවත බලලා එතන ශක්තිමත් වෙන්න කොහොමද කියලා ඉදිරියට යෑමක් කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දේවලුත් පරීක්ෂාව පරිශීණය කරන්න තියෙනවා. නමුත් පගේශන තෘෂ්ණාව කියලා හිකුත් වෙනම තියෙනවා. ඒ ඔන්න ඔය දෙක හරියට තේරුම් ගන්නත් ඕනේ. ඒ නිසා ඒ තේරුම් ගැනීමම තමයි මේ සතිය කියන්නේ. යොදා බැලීමෙන් කොහොමඩක් ගැටලුවක් නැහැ අපිට වැරදුනායි කියලා අමුතු වෙන දෙයක් නෑ නේ කෙනෙක් ඉගෙන ගන්න දෙයක් ඉතින් නිසා සතිමත් කෙනෙක් ඉදිරියට මේ විදිහට ඉදිරියට යන්න මතක් කරගන්න පුළුවන්.
බොහොමත්ම පිං සිද්ධ වෙනවා ස්වාමීන් වහන්ස. නදීප්ත අපිට තව වෙලාව තියෙනවද?
වෙලාව නම් කතා කරන්න සදාශනේ.
එහෙමයි ස්වාමීන් වහන්ස, ගොඩක් පිං. මට දැනන්නේ ස්වාමීන් වහන්ස වෙන හැම සිදුවීමකින්ම මාව මං චෙක් කරගන්නවා වගේ දෙයක් තමයි. ඉතින් ස්වාමීන් වහන්ස එක තමයි සිදුවෙන කියලා හිතෙනවා මේ. අර දැන් අර එහෙම ලොකුවට තැන ගැනීමක් මාන්නයකුත් හිතෙන්නෙත් නෑ, ඔහේ පැත්තකට වෙලා ඉඳීමක් තමයි වෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්ස ඒක මට එහෙම තමයි ඒක වහන්සේ කියපු එකෙන් තේරෙන්නේ. ගොඩක් පිං ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
අපේ වෙලාව හරි ඉන්ද්‍රනන්ද, ඇත්තටම අපිට ගැටලුවක් තියෙනවා නම් කාල වේලාව ලබා දෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙත් අවසර ඇතුව. වේලාව නම් හරි, වෙන කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැත්නම් අපි වැඩසටහන සමාප්ත කරන්න යමු කියලා යෝජනා කරනවා.
ඒක හොඳයි නදී.
හරි, එහෙනම් බොහොමත්ම පින් ඉන්ද්‍රනන්ද, සුපුරුදු ලෙස වැඩසටහන සමාප්ත කිරීමට අද දිනේ පුණ්‍යානුමෝදනාව සිදු කරන්නයි සූදානම් වෙන්නේ. සඳහා පද්මානන්දට මම ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනාව සිදු කරන ලෙස. බොහොම පිං පද්මානන්ද.
බොහොම පිං නදී. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස, අපිට අද ඉතා වටිනා ධර්ම දේශනාවක් අහන්න ලැබුණා. ඒ වගේම ඔබ වහන්සේත් අපේ මේ ගැටලු, අපේ භාවනාවට අපේ සතිමත් වීම සම්බන්ධව ගැටලු අපිට ඉතා වටිනා, ඉතා වැදගත් ලෙස අපට විසඳලා දුන්නා. ඉතින් ඔබ වහන්සේලාට මේ පතනා බෝධියකින් ඉතා ඉක්මනින් නිවන්සුව ලබා ගැනීමට හැකි වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපට සහයෝගය දක්වන නිස්සරණ වනයේ වෙසෙන ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ පිනත් අප විසින් මේ ධර්මයේ ධර්ම දේශනාව අසා ශ්‍රවණය කරගත් පිනත් හේතු වේවායි ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්ස, මම දෙවියන්ට පින් අනුමෝදනා කිරීම සඳහා ගාථා සජ්ජායනා කරනවා. ඉත්තාවතාචම්හෙහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාචම්හෙහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාචම්හෙහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං සදා. අපේ මියගේ නෑයින්ට අපි පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපේ ප්‍රාර්ථනාව මේ නිවන් දක්නා ඥාති දක්වා අපට කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා, බාලයන්ගේ අසුර නොලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට වන්දනා කිරීමට. ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝ.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝ.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ.
කමාමි.
ඕකාස කමාමි බන්තේ. ද්විතියම්පි ඕකාස කමාමි බන්තේ. සතියම්පි ඕකාස කමාමි බන්ති.
අපි වාදන සීලිස්ස නිච්චං වෘතාපචායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්තු බලං ආයුරාරෝග්‍ය සම්පත්ති තත්ති මේවතේ අතු නිබ්බාන සම්පත්ති විනාතේ සමිච්ඡතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටිය සද්දා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු.